දේශනාවක් වෙනවා මේ මෙම කාරණේ පැහැදිලි කර දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යං කම්මං කරිස්සාමි इति කල්යාණං වා පාපකං වා සස්ස දායාදෝ භවිස්සාමි इति කියන වචනේ. කර්මය මුල් කරගෙන ඒ වගේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කර්මය දායාද කරගෙන කම්ම යෝනි කර්මයේ උප්පත්ති ස්ථානීය කරගෙන කම්ම බන්දු කර්මයේ සමග බැඳිලා ඒ වගේම කම්ම පරිසරණෝ කර්මයේ පිළිසරණ කරගෙන මෙහෙම තමයි මේ පැවැත්ම යන්නේ. යම් කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා. යම් කිසි කර්මයක් කරනවා නම් යහපත්ව යහපත්ව කර්මයක් කරනවා. සස්ස දායාද. එහෙම දායාදගෙන භවිස්සාමීදී මේ පැවැත්ම යනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඕකයි. ප්‍රධාන දේශනාව. සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා නියාම ධර්ම පහ දේශනා කරපු දේශනාවක් තියෙනවා. හැබැයි මේක ආචාර්යවාදය. ආචාර්යවාදයි බුද්ධ දේශනයි දෙකක්. උතු නියාම බීජ නියාම කම්ම නියාම ධම්ම නියාම චිත්ත නියාම කියලා මේ නියාම ධර්ම පහකට අනුකූලව මේ ලෝකේ කටයුතු සිද්ධ වෙන ආකාරයක් විග්‍රහ වෙනවා. දැන් මෙතෙන්දී අපි මෙහෙම හිතා ගන්නකො අපි ගහක් කපනවා. ඉතින් අපිට ඕන ගහක් පිය හැකියි. පොත් ගහක් කපන්නත් පුළුවන්, පොල් ගහක් කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ගහ දෙල් ගහක් කපන්නත් පුළුවන්, ඕන ගහක් කපන්න පුළුවන්. හැබැයි මේ කැපීමට අපි වැඩක් කරනවා ඉස්සෙල්ලා. ඒකට අවශ්‍ය කරන උපකරණයක් හදාගන්නවා. කැට්ටක් හරි පොරවක් හරි ඒකට අවශ්‍ය කරන භාණ්ඩයක් හදාගන්නවා. ඊට පස්සේ ඔක්කොම ගස් ජාති කපන්න මුල් වෙච්ච එකක් තිබුණා. අර පොරව තිබුණ නැත්නම් එහෙම දෙල් ගහ කපලත් ඉවරයි, කොස් ගහ කපලත් ඉවරයි, පොල් ගහ කපලත් ඉවරයි, ඔක්කොම කපලා ඉවරයි. හැබැයි දෙල් ගහ කැපීම අරගත්තා, කොත් ගහ කැපීම ගත්තා, පොල් ගහ කැපීම ගත්තා, ඔකල මූලික වෙච්ච එකක් තිබුණා. ඒක තමයි පොරොව. මුලින්ම දෙල් ගහ කපන්නේ නැතුව කොත් ගහ කපලා නිකන් ඉන්න පුළුවන් අර පොරොව. හැබැයි පොරොව මූලික වුණා. කොත් ගහ දෙල් ගහ දෙකම කපන්නේ නැතුව වෙන මොනවා හරි ගහක් කපන්නත් පුළුවන්. එකක් කපන්නේ නැතුව ඉඳලා පුළුවන්. පොරොවෙන් ගන්න වැඩේ නොකර ඉඳලා පුළුවන්. මුලින්ම පොරොවෙන් ඔය එකකින් කරන්න පුළුවන් ඕන වෙලාවක් කරගන්න පුළුවන්. දැන් කොත් ගහ කැපුණේ මොකෙන්ද කියලා ඇහුවොත් මුල්ලුනේ මොකක්ද ඇහුවොත් අපිට කියනවා පොරොව. මේ දෙල් ගහ කැපන්න මූලික වුණේ මොකක්ද ගත්තේ ඇහුවොත් ආයි පොරොව කියන්නේ. මොනවා හරි අඹ ගහ කැපුවේ මොකෙන්ද කියලා ඇහුවොත් මොකක්ද ඒකට මූලික වුණේ ඒ පොරොව කියන්නේ. ඕනනම් පොරොවෙන් කපන්න පුළුවන් නොකපන්න පුළුවන්. හැබැයි කපන පුද්ගලයාට පුළුවන් නොදන්න අදක්ෂේ කපන්න ගියොත් එහෙම කොස් ගහ කපන්න ගිහිලා ඉතින් අන්තිමට වෙනකොට කලමැදින් කපා ගන්නත් පුළුවන් ගහ අපද යන්නත් පුළුවන්. කපන්න ගිහිලා අත ගා ගාජල හැම අතරම කපලා ගහ කොහේ හරි වෙන පැත්තකට වැටෙනවා වෙන නොගැලපෙන පැත්තකට වැටෙන්නත් පුළුවන්. දැන් පොරෝනේ පොරෝ සම්බන්ධ නැද්ද පොරෝ පරිද? වෙන පැත්තකට කපන් දිනා ගිහිලා කොස් ගහ තියෙනවා. අදස්සේ කොස් ගහ කපුව අර පොරෝයි. ගෙට ගන්න කොස් ගහ පොරෝ ඵලි පොරෝ නිසා දෙක සිද්ධ වුණේ පොරේ වැඩගත් පුද්ගලයාගේ තියෙන අදක්ෂතාවය නිසා. එන කර්මයේ මූලිකයි. පුද්ගලයේ අදක්ෂතාවයෙන් කටයුතු කරන්න ගිහිලා ඉතින් කර්මයේ වර්ධසගත්තු වැඩි වැඩි කරගත්තු. කර්මයේ ඵලි. නැ සියල්ල කර්මයේ දාර දෙන එපා කිව්වෙ ඔන්න ඕක. හැබැයි කර්මයේ මූලිකයි. ඔය උපමාවෙන් මා තේරුම් ගන්න ඕනේ මේ කිව්වේ මොකද කියලා. කර්මයේ මූලික වුණ පරිදි කර්මයේ සියල්ල කරලා දෙන්නේ නැහැ කියන එක දැන් ඕකෙන් තේරුම් ගන්න ඕනේ. ගස් කපන්න පොරව මූලික වෙච්ච පරිදි පොරවේ සියල්ල කපලා අපිට ඕන හැටියට කරලා දෙන්නේ නැහැ. පුද්ගලයාගේ දක්ෂතාවය අනුව හැබැයි මූලික වෙච්ච පොරවෙන් වැඩගත්ත හැටියට ඒ වැඩේ හොඳට කරගන්න පුළුවන්, විකෘති වෙන කරගෙන විනාශ වෙන්නත් පුළුවන්, නානා ආකාර දේවල් කරන්න පුළුවන්. සමහර වෙලාවට පොරවෙන් කපන්න නැති ගහ නැතුව කැට්ටෙන් කපන්න තියෙන ගහ පොරවෙන් කපන්නත් පුළුවන් වුණා. හැබැ කපන්න ගිහින් විනාශ වෙන්න පුළුවන්, ගහ පොඩි කරගන්න පුළුවන්. නොගැලපෙන ආයුධයෙන් කපන්න ගිහින්. කැට්ටක් කැපෙන ආයුධයයි. ඕකෙන් කොත්හ කපන්න ගියොත් එහෙම කැට්ට කරගන්න පුළුවන්. වැඩේ කරන්නත් බැහැ. උනම් දඟල දඟල පොඩ්ඩක් වතුර ගහගන්න පුළුවන්. පොත වතුර ගහගත්ත හැටි. ඊට වඩා දෙයක් එකින් කරගන්න බැහැ. දැන් කැට්ට හරි පොරව හරි මේකට පරිදි නැහැ. ඒකේ වැඩ ගන්න පුද්ගලයා හරියට ප්‍රමාණිකව කරගත්තොත් ඒකෙන් වැඩ ගන්න හැටි. නෑ නෑ බය වෙන්න එපා. ඕන කෙනෙකුට පුළුවන් ඕන කැත්ත තියෙනවා, පොරෝ තියෙනවා, පොටපල්ලකෝ. හරියට වැඩේ කිසි. හරියයි. එහෙනම් උඹලා කරකට කර්ම ශක්තිය ඔක්කොම කරනවා කිව්වොත් හරියයි. හැබැයි කර්ම ශක්තිය මූලික නැතුව කරනවා කිව්වොත් කැත්ත නැතුව පොරෝ නැතුව ගහ කපනවා කිව්වොත් හරියයි. මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ කර්මයේ මූලික වෙනවා කියන්නේ මොකද්ද? සියල්ල කර්මයෙන් වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? අන්න අපේ දක්ෂතාවය හෝ අදක්ෂතාවය අපි ලබාගත් කර්මයෙන් ලැබු ඵලය ප්‍රයෝජන දෙකට මොන කතාවෙන්ද? ඊට අනුකූල වෙනස් වෙනස් ප්‍රතිඵල හම්බ වෙනවා. හැබැයි මූලික වෙච්ච කර්මය නෙවෙයි තිබුණා නම් එහෙම මොන ප්‍රතිඵලයක් හම්බ වෙන්න හරි වැඩේ කරගන්න බෑ. කොච්චර ගස් කපන දක්ෂයේ හිටියා. එයාට අවශ්‍ය කෙන උපකරණ නෙවෙයි තිබුණා නම්. එයාට මොන ගහක් කපා ගන්නවත් බෑ. හොඳේට කැපෙන කැට්ටයි කරවයි ඔක්කොම තිබුණා. අදක්ෂයේ කෝක පාවිච්චි කරන්න ගියොත් නියම විදිහට කරගන්නවත් බෑ. ඉතින් මේ නිසා දකින්න මූලිකයි කිව්වේ මොකද්ද? කර්මය නැතුව කරන්න පුළුවන්ද? පොරෝ නැතුව කැත්ත නැතුව ගහ කපන්න පුළුවන් නම් දක්ෂයේ විතරක් ඉඳලා එයාට ගියහේ කර්මය නැතුව වෙලක් කරගන්න පුළුවන් කියේ. පොරෝ නැතුව කැත්ත නැතුව එයාට ගස් කැපිය හැකියාවක් තමයි දක්ෂයන්. මේක වෙනවා. මෙන්න මේ වගේ කර්මය මූලික වෙච්ච මූලික අවස්ථාව ආරම්භ කරලා දුන්නේ නැත්නම් පුද්ගලයාට මොනම වැඩක්වත් කරගන්න විදිහක් නැහැ. ඒ සත්‍යයේ මූලික වශයෙන් නැතුව. කොච්චර දක්ෂතාවයන් තිබුණත් ඒක මූලික වෙන්න අවස්ථාවක් තියෙනවා. එක අවස්ථාවක සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මේ ව්‍යාපාර කරන මිනිස්සු අතර සමහර කෙනෙක් ඉන්නවා. බොහෝ දියුණු වෙලා. තව සමහර කෙනෙක් ඉන්නවා. හුඟක් මහන්සියලා කඩේලු කරගෙන යනවා. එක මට්ටමක දියුණුවක් එයාට තියෙනවා. එයින් එහාට යන්නේ නැහැ. තවත් කොටසක් ඉන්නවා ව්‍යාපාර හුඟක් කරගෙන යනවා. හුඟක් මහන්සි වුණාම පුංචි ප්‍රතිඵලයක් ගන්නවා. සමහර එක ඉන්නවා කොච්චර කරන කටයුතු කළත් අසාර්ථකයි. මෙහෙම හතර කොටසක් වෙන්න ඉන්නවා මේ ලෝකෙ මේ ව්‍යාපාර කරන අය අතර. වෙළඳාම් කරනවා, ගොවිතැන් කරනවා, නානා ප්‍රකාර හැකි රස්සා කරනවා. මේ අතරේ මෙහෙම හතර කොටසක් වෙන්න ඉන්නවා. මේකට හේතුව මොකද්ද? බුදුරණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. මේ මිනිස්සු සසරේ ගමනදී එනකොට ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී පිරිසවලට දානේට අපෝපස්ථානෙට පොරොන්දු වෙලා ආරාධනා කරනවා. ආරාධනා කරලා ඉතින් ඒක උරසක් මග ඇරලා යන්නේ ආර. අර කිව්ව අපෝපස්ථානට ආරාධනා කරලා ඒක කරන්නේ නැහැ. ඒ වෙලේ ආරාධනා කරලා සෝරාපතේ කැඩුවා වගේ ඉගිලින්න චිත්ත ප්‍රසාදයට කියලා අද දානි දෙන්න, හෙට දානි දෙන්න, ඔක්කොම කරලා දෙන්න, මේ ආවාසය හදලා දෙන්න. පස්සේ මතක් වෙනවා වැඩක් නැහැ මම මේ කිව්වට. ඕක කරන්න ගියොත් මයි විඳන් යනවනේ. මගහැරලා යන්නේ එකයි තියෙන්නේ මෙතන කියලා හද්දටම මගහැරලා යන්නේ. මේ කොටන. තවත් කාණ්ඩයක් එනවා. මම ඒකෙන් ලොකුවට කිව්වා. දැන් කිව්ව හින්දා නොකරත් බෑ. ඒකින්ද ආවා වෙනුවට මොනවා හරි පොඩ්ඩක් දීලා කරලා. අපෙන් මේ නිදහස් වෙන්නේ නැහැ මේක කරලා ගියා බේරෙන්න. තව කරලා කොහොම කරන්නේ? තව පිළිහක් ඉන්නවා කිව්ව මට්ටමට කරලා දෙනවා. තව කරසක් ඉන්නවා කිව්ව මට්ටම නම් මෙච්චර ඒ වෙලාවට මට හිත ප්‍රහාද යනවා මේ ඉන්නවත් නැහැ මට හිතෙන්නේ. වැඩි මනක් දෙයත් එකලා කරලා මම මේක දෙනවා කරනවා. මෙන්න මේ විදිහට හතර කොටසක් දානමාන අපපස්සාන කරනවා ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී පිරිසවලට මේ සසරේ එනකොට. මෙන්න මේක තමන් කරපු දෙයක හේතුවේ ඵලය හැටියට. ඔහු මතු මතු උපදින කාලවලදී. ඔහුට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කර්ම විපාකයේ බලපාන. අන්නේබඳු බුද්ධිලිය යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගියාට පස්සේ අර ආරාධනා කරලා ඔක්කොම කරලා එන්න කියලා මගහැරපු පුද්ගලයා ව්‍යාපාරේ කරන්න යනකොට ලොකුවට එකක් අසු වෙනවා. හිතරත් එනවා. ලාභ තියෙනවා පේනවා. වැඩේට බැස්සට පස්සේ තමන්ගේ අතේ තියෙන මුදලත් ඉඳන් ගිලා හිඟ වෙලා යනවා. මිනිහට කොච්චර කරලා හරියන්නේ නැහැ. දැන් මොකද සිද්ධ වෙන්නේ? නෑ නෑ කර්මය නැතුව අර කමක් නැහැ. අපිට කරන්න පුළුවන් කියලා පුළුවන් කිව්වා. මෙන්න එහෙමයිද හේතුව. දැන් භෞතිකවාදී හේතුව මොකක්ද? නෑ නෑ උත්සාහය තියෙනවා නම්, වීරිය තියෙනවා නම්, උපක්‍රමශීලීව හටිදු කරලා කාටවත් ජයවත් වෙන්නේ. මේක සාමාන්‍ය මිනිහාගේ මනසට එන තර්කය. එහෙම බැරි මිනිහටයි බැරි. එයා කර්ම බලවේගයක් ගැන දැක්කේ නැහැ. නෑ බුදු පියාණන් වහන්සේ සර්වඥයි අප්‍රමාණ ඥානීන් විතෝ සියලු ආකාරයෙන් දකින නිසා උන්වහන්සේ දැකලා තියෙනවා. ඒ තමන්ගේ තියෙන උත්සාහය, වීරිය කියන ඒ ප්‍රශ්න වලින් ජය ගන්න බැරි කොටසක් මේකේ තියෙනවා. මෙන්න මෙහෙම හේතුවක් තියෙනවා. අන්න හදාගෙන ආපු ආයුධය මොට්ටයි. වෙලක් ගන්න පුළුවන් එකක් නෙවෙයි පේන්නේ නමල තියෙන ආයුධයක් විතරයි. ඕක අරන් ගහ කවන්න ගියාට පස්සේ ආයුධය මුට්ට වෙනවා නිසා ගහ කැපෙන්නේ නැතුව වාගේ. කොච්චර දක්ෂය අරන් ගහ කවන්න ගියා මුට්ට ආල්ති. යකඩෙන් හදාගෙන පොරවක් අරගෙන ගිහින් නිහ ගහ කවන්න යනවා. කොච්චර දක්ෂය නම් ගහ දෙපාර කරනකොට පොරව නැමිලා ගිහින්. හැදුවෙම කන්නේ දුරවල යකඩෙත්. දක්ෂය වුණා මොනවා කරන්නේ? මෙන්න මූලික වෙන හැටි. ඒ සමහර දිනේ කඳ ගහලා කිව්වා වුණාට ඇපෙන් බේරෙන්න ඇපෙන් නිදහස් වෙන්න ඕන මොනවා හරි ටිකක් කරලා නිකන් ඉන්න. හැබැයි ඒ දුන්න එකේ මට්ටමට හේතුවට අනුව ඵලය වශයෙන්. ඔහු ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තාට පස්සේ බොහෝම මහන්සියලා මහන්සියලා හිටන් බොහෝම පුංචි දෙයක් ලබා ගන්නවා. ඔහුගේ හම්බෙන්නේ උච්චාරණ. මූලික වෙන්නේ මොකද්ද? කර්මයේ මූලික වෙලා නැහැ. ඵලෙනි කාරණේ වෙලා තියෙනවා කර්ම බලවේග. තව කෙනෙක් ඉන්නවා අඳ ගහලා ආරාධනා කරලා තමන් කිව්ව මට්ටමට කරලා දෙනවා. එයාට ඒක හේතු ඵලයේ වශයෙන් එයා ව්‍යාපාරයක් පටන් ගත්තහම කරපු මට්ටමට එයාට ප්‍රතිඵල හම්බ වෙනවා. එයින් එහා වැඩි බලක් නෑ. අඳ ගහලා වැඩි බලක් සත්තු සාතු සත්වායන් ඇතුළු සත්තර ඇතුළු කරපු කෙනාට පටන් ගත්තහම වැඩි විහාර ලාභයක් ලැබෙන විදිහට ක්‍රියා කරනවා. මෙන්න මේ නිසාම ව්‍යාපාරිකයෝ හතර ආකාරයක් ලෝකේ විද්‍යාමාන වෙනවා කියලා කියනවා. දැන් අපිට මොකද කියලා තියෙන්නේ? ප්‍රයෝග සම්පත්තිය තියෙනවා නම් ඒව කටි නුවණින් කටයුතු කරන්න පුළුවන් නම් උත්සාහයේ වීර්යය තියෙනවා නම් කාටද ජය ගන්න බැරි කියලා කතාවක් අපේ තර්කවාදී තියෙනවා. හැබැයි අපේ තර්කවාදී එක දෙයක් තියෙනවා මේ පංචේන්ද්‍රිය ගෝචර මනස කියන ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන. ඉන්ද්‍රිය පහද ගෝචර වෙන ටිකෙන් ගොඩනගාගත මානසිකත්වය තුලින් තමයි ওই තර්කේ ඉන්නේ. හැබැයි මේ පංචේන්ද්‍රියට එහා ගිය ඉන්ද්‍රියක් තියෙනවා අතීන්ද්‍රිය මනසක් තියෙනවා. අන්නේ ඒකෙන් දකින්න කොටසක් තියෙනවා ඒක පංචේන්ද්‍රියෙන් දකින්න බෑ. ඒක ඇහැට දකින්න බෑ, කනට අහන්න බෑ, නාහයට ගඳ සුවඳ වශයෙන් ගන්න බෑ, දිවට රස වශයෙන් ගන්න බෑ, කයට ස්පර්ශ වශයෙන් ගන්න බෑ. ඒ සත්‍ය මානසිකත්වයෙන් ඒක ගන්න බෑ. ඒ සත්‍ය ඉක්මවා ගිය අතීන්ද්‍රිය මානසිකත්වයක් තියෙනවා මෙන්න මේ ශක්තිය. නොපෙන්නේ පැත්තක 100ට 90ක් පේන්න පටන් ගන්නවා. අර පංචේන්ද්‍රිය මට්ටමවල 100ට 10ක් පේනවා නම් 100ට 90ක් වැහිලා. හේතු වැහිලා. අන්න මනේන්ද්‍රියේ ඉහළ මට්ටම ගත්තට පස්සේ වැහිලා තියෙන හේතු අනුව බුදුරජාණන් වහන්සේට 100ට 100ක්ම සරල සම්පූර්ණව පේනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේකට ඔය උත්සාහයේ වීර්යය ආදී කොච්චර තිබුණා. මෙන්න මේ කර්ම කර්මයේ විපාකයට අනුකූලව මූලික වෙලා. ඒ தත්ත්වයේ ඉක්මවන්න බැරි தත්ත්වයක් ගොඩනගෙන ආවා. ඉතින් අපි ඔබ හොඳට තේරුම් ගන්න පොරෝ හොඳට මුවහා. මොකද වාණිය හදලා තියෙනවා. හැබැයි දස්කමක් නැතුව පොරොට කරන්නත් බෑ. උසාහය හරියන්නේ, තීරිය හරියන්නේ, සම්‍යක් ප්‍රයෝග හරියන්නේ, ඔක්කොම හරියන්නේ ඔය මූලික කාරණේ මුල් කරගෙන. හේතුවට අනුකූලයි ඵලය. තමා කර්මය කරන වෙලාවේදී යහපත් පැත්තට හරවන්න සම්‍යක් ප්‍රයෝගات යෙදුවනම් එහෙම. අන්නේ හේතුවේ ඵලයේ වශයෙන් සම්‍යක් ප්‍රයෝගයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් හැකියාවක් ඇති මානසිකත්වය, කර්ම ශක්තිය කොහොම ලබනවා. කර්ම ශක්තිය සමග පරිවාර ශක්තියක් ලැබෙනවා. පරිවාර කර්ම ශක්තිය. මෙන්න මේ පරිවාර කර්ම ශක්තියටත් ඔහු ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝජනට අරන් තිබුණා කර්මයේ කරන වෙලාවෙ. අර ලැබූ කර්ම ශක්තියම තව කොටසක් වශයෙන් ඔහුගේ ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝගී කරගෙන නැගෙන්න පුළුවන් ශක්තියක් ඔහු ලබනවා. අර පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයෙන් බලන කෙනාට පේනවා මම ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝගී කරන්නේ නැගුණා මිසක් කර්ම ශක්තිය නැගුණේ නැහැ කියලා හිතනවා. නව කර්ම ශක්තිය ප්‍රයෝග සම්පත්තිය ඇතුව කෙරුවා නම් තමයි. ඔහුට ප්‍රයෝග සම්පත්තිය ආධාර කරගෙන වැඩෙන්න දිනු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. උත්සාහයේ වීර්යය ඇතුව දානි දුන්නා නම් ඒ කටයුත්ත කළා නම් තමයි. එන්නේ කියන්නේ සියතින්ම දන් දෙන්න කිව්වෙ නෝක. තමන්ගේ යතින්ම දානි දෙනකොට ඒ උත්සාහයේ වීර්යය එතන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ තමන්ගේ හේතු වශයෙන් කරපු යහපතට යම් උත්සාහයක් වීර්යයක් තමන් යොදලා තිබුණා නම් අන්නේ හේතුවේ ඵලයේ වශයෙන් උත්සාහයේ වීර්යය ක්‍රියාත්මක කරලා නම් ජය ගන්න පුළුවන්. ඒ හැකියාව ලබනවා. ඒ විලාට අපිට හිතෙනවා කර්ම ශක්තියේ නේ මං උත්සාහයේ වීර්යෙන් ජයගත්තේ කියලා අපිට කියලා අර පංචේන්ද්‍රිය ගෝචර මට්ටමේදී එහෙම නිගමනයට බහිනවා. නමුත් යථාර්ථය මොකද්ද? හේතුව උත්සාහයේ වීර්යය යොදලා කරපු යහපත් දෙයක් තිබුණා නම් එයින් ගොඩනැගිච්ච එකක් නෙවෙයි. ඒකේ ඵලයේ වශයෙන් ඔහුට ලැබෙනවා. ඒකට අවශ්‍ය උපකරණ. මොකද්ද? උසාහයෙන් වීරියෙන් ජයග්‍රහණය කිරීමේ හැකියාව. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳට කනගෝපු වාණි සහිත හොඳ පොරවක් තිබිලා හිටන් ඒකෙන් කටයුතු කරන පුද්ගලයාට පොරෝ හොඳ නැහැ. ඔන්නම් පුළුවන් වැඩ නොගෙන ඉන්න. පොරොහොන්දු වුණ පරිදි ඔහුට ගහ කපා ගන්න බැහැනේ. උත්සාහයේ වීර්යය ඔහුට ඇඟට තියෙනවා. ඔහු උත්සාහයෙන් වී වැඩ ගතේ නැත්නම් උත්සාහයේ වීර්යය දාලා කරන වැඩේ කරගන්න බැහැ. ඔහු දුර්වල නම් ඒත් කරගන්න බැහැ. මෙන්න මේ වගේ අපි විසින් කරන ලද කර්ම ශක්තිය වටා අපිට එකින් ප්‍රතිඵල ලබන්න හැකියාවක් තියෙන හැම ශක්තියක්ම ගොනු වෙනවා. මෙන්න මේ නිසා කර්මයේ මූලික කරගෙන කටයුතු කරන පුද්ගලයාට ওই ක්‍රම දෙක දැනගන්න ඕන. එකක් තමයි අවශ්‍යතාවයට අවශ්‍ය හේතුව සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඔන්නම් ඒ පුද්ගලයාට ප්‍රයෝජනෙ ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්නම් ප්‍රයෝජනෙ ගත්ත හැයි ගත්තොත් ජයග්‍රහණී තියෙනවා. නොගත්තොත් අපතේ. මේකේ අමුතු දෙයක් නැහැ. මේ ස්වභාවික ලෝක ස්වභාවය අරින්න තව දෙයක් මේකේ නැහැ. මේක තේරුම් ගන්න පුළුවන් දැන්. උපමාවක් අරගෙන විග්‍රහ කරනකොට තේරුම් ගන්න පුළුවන් මේ වගේ නේද මේ. මේ ධර්මස්වභාවය ඒවන් උපසංහරිත. මේකේ සංසන්දනය කරලා බලන්න. බැලියෙද ක්‍රමේ පෙළලා. දැන් මේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. අත්වසේ මේක පුළුවන් ද වෙයිද? හේතුව තිබුණොත් ක්‍රියාත්මක වල ඵලය ලැබෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි මේ හේතුව දැක්කේ නැත්නම් හරියට හේතුවට අනුව ඵලයේ තේරුම් ගත්තේ නැහැ හේතුඵල වාදය කියන බුදුදහම පැත්තකට යනවා. බුදුදහම හේතුඵල ධර්මයක් නෙමෙයි ඒක. හේතුඵල ධර්මයේ තෝරාගත්තා අපි දකිනවා. හේතුව ගොඩනගාගෙන තිබුණොත් ප්‍රයෝජන ගත හැකියි. හැබැයි ඕනනම් හේතුව ගොඩනගාගෙන තියෙන ප්‍රයෝජන නොගත්තොත් අපතේ. මේ ක්‍රම දෙක තේරුම් ගන්න ඕනේ. යම්කිසි වැඩක් කරනකොට අපිට ආධාරයක් ලැබෙනවා. දැන් පිනක් කරනකොට පිරිසට අඳගහල් දයනුකම්පාවෙන් මං කරගන්න පිළිඳ අනික් අයත් මං සහභාගී කරලා අනික් අයටත් යහපතක් කරලා දෙන්න ඕන කියලා කරුණා මෛත්‍රී හිතකින් මේකට අත ගහන්නකො පොඩ්ඩක් හරි මට බැරුවට නෙමෙයි මේක මේ දානපාතේ ගෙනියන්න මට බැරි කමක් නැහැ පොඩ්ඩක් දුර හරි ගෙනියලා මේකට සම්බන්ධ වෙන්නකො එහෙම කියනවා ඒ තමන් කම්මැලි කමට අනිකගෙන් වැඩ ගන්න නෙමෙයි ඒක දයනුකම්පාවකින් මං අත ගහන මේ යහපත් ඇරෙයි තව කෙනෙක් අත ගස්සෝලා ඔහුටත් යහපතක් කර දෙන්න නම් ඔහුට කොච්චර යහපතක් වෙනවා මෙන්න මේ ජාතිය පිරිස් එක් කරලා ආය දාන දුන්න කෙනාට මහා පිරිස් සම්පත්තියක් ලැබෙනවා කවදා හරි හේතුඵලයක් අපි. ඔව් යහපත් වැඩක් කරන්න ගියාම අනික් හේතු තිබිලා වැඩේ පටන් ගන්නවා. ගමේ ඉන්න විශාල පිරිසක් ඔහුට එකතු වෙලා ඔහුට උදව් කරනවා. ඉතින් කියනවා කර්මයෙන් නෙමෙයි මම මේ ගත්තේ මගේ පිරිස ඇවිත් උදව් කරපු නිසායි මම ජය ගත්තේ කියන්න පුළුවන්. අනේ පිටින් පිරිස හැදී. නමුත් මේ පිරිස ඇවිත් උදව් කරන සත්‍යෙ මග පෑදීන කුමක් නිසාද? තමන් විසින් එබඳු පිරිස් සම්බන්ධ කරලා ඒ දාන ඉදිරියේ හේතුව ගොඩනගපු නිසා. හේතුවට අනුකූලයි ඵලය කියන එකයි ගන්න ඕනේ. ඊට අමතරව තර්කවාද වලට ගියහම එක එකනාගේ ආචාරවාද පස්සේ ගියහම අපිට සිද්ධ වෙනවා ධර්මයේ තෝරාගන්න බැරි තත්ත්වෙටපත් වෙන. මෙන්න මේකෙන් අපි දකින්න ඕනේ සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ සියල්ල පොරොවෙන් සියලු ගස් කැපීම පොරොවෙන් විතර සිද්ධ වෙන්නේ නැහැ. කිව්වනම් පොරොව කර්මයෙන් පෙරපු වැඩ පිළිවෙල කාට පොරොවෙන් ගස් ටික සාරන පොරොව තිබුණාට මදිවා. කර්මයේ තිබුණාට සියල්ල සිද්ධ කරන්න බැහැ. කර්මේ නැතුව ඒ කරන්නත් බැහැ. මම කරපු වල කර්මයක් තියෙන්නත් ඕනේ. අවශ්‍ය වැඩි තමා ක්‍රමානුකූලව ගන්නත් ඕනේ. ඒ වගේම ආවර ගියට ඔලොමොට්ටලේ වගේ අපෝපස්ථාන දානමාන පූජා සත්කාර ගේම පින්දහම් ආදියක් කරනකොට කිසිම තේරුවක් නැතුව කරන්න කිව්වන් වාලේ කරන්න ගිය මිනිහා සම්බන්ධ වෙච්ච වින තිබුණාට සැලකිල්ලෙන් කරපු නැති නිසා සැලකිලිමත් විදිහේ වැඩ පිළිලා කරන්න පුළුවන් පරිසරයක් ක්‍රමානුකූල පරිසරයක් ඔහුගේ වැඩවල විදිහට උදා කරගන්න නොහැකි වන කර්ම බලවේගයක් ක්‍රියාත්මක වෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? වැඩේ පටන් ගත්ත සේවකයෝ තොලුවක් නැති වෙනවා. Tamanta තොලුවක්. කරන්න කිව්ව එක නෙමෙයි කරන්නේ. කරන්න ඕනලා කරන්න දෙයක් කරන්න බෑ හිතෙන්නේ. තේරුම් ගන්න බැරුව යනවා. දැන් මොකද වෙන්නේ? බලපෑන්නේ නැද කර්මය? දැන් අපි කියන්නේ මොකද? නොසැලකිලිම කම්මැත්කම නිසා මේ පුද්ගලයාට බැරි වුණා නිසා. හරියට සැලකිල්ලෙන් කළා නම් හරි. ක්‍රමේ නම් හරි තමයි. සැලකිල්ලෙන් කළා නම් ඒක වරදින්නේ නැහැ. සිහි බුද්ධියෙන් හෝදීසියෙන් කළා නම් එහෙම අදපසු වීම වෙන්නේ නැහැ. හේතුවර ඵලයේ ක්‍රමේ හරි. නැවත එහෙනම් ඇයි මේ කවුරු කැමති නැද්ද වැඩි හරියට කරගන්න? සිහි බුද්ධියෙන් කළොත් හරියන වැඩක් තියෙනවා නම් ඒ මිනිහත් කැමති අනේ මට සිහි බුද්ධිය වැඩි කරගත්තා නම් මං ජයග්‍රහණය කරනවා. ඇයි මට සිහි බුද්ධිය නැති? මට අමතක වෙනවා. දැන් මේ මනුස්සයා එහෙම එකක් කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. නැයි අමතක වෙන්නේ හේතුව? අන්න බලාගෙන යනකොට නිචින නව නැතුව ගාණක් ගන්න නැතුව ගණන් ගන්න නැතුව වැඩ කරන්න ගිය හේතුවේ ඵලය එහෙම තමයි හම්බෙන්නේ. ඉතින් අපිට ඕන ඕනේම කරන්න බෑ කර්මයේ මූලික නැතුව. හැබැයි කර්මයේ විතරක් මූලික වුණාට සියල්ල සිද්ධ වෙන්නේ නැහැ කර්මයෙන් විතරයි. කර්මයේ සියල්ල සිද්ධ වෙන්නේ නැහැ කිව්වොත් ඕකයි. ඉතින් ලෝකසත් මිනිස්සු බලාපොරොත්තු වෙන මේක වරද්දලා වැරදි ආකාරයෙන් මේක තීරුම් අරගෙන. කර්මයක් සම්බන්ධ නැතුව කරන්න පුළුවන් එකක් මේ ලෝකේ තියෙනවා කියලා. එහෙම කිව්වොත් අර මූලික ධර්මයේ වෙනස් වෙනවා. එක්තරා බමුණේ බුදුරන් වහන්සේ ගැන දෙන සාමීනි සමහර කෙනෙක් දුප්පත් සමහර කෙනෙක් පොහොසත් සමහර කෙනෙක් ලේද වෙනවා සමහර කෙනෙක් නිරෝගී සමහර කෙනෙක් හොඳ ලස්සනයි සමහර කෙනෙක් ඇතයි. ඒතර සමහර අය ගරු කරනවා සමහර අයට නිඳා කරනවා. මෙහෙම මේ සමාජයේ විෂමතාවයක් තියෙනවා. මේ විෂමතාවයේ කුමකින්ද සිද්ධ වෙන්නේ? කම්මං විභජති සත්තා හීන ප්‍රණීතාය කියලා බුදුරන් වහන්සේ සනාගා. ඔය හීන ප්‍රණීත වල බෙදන්නේ කර්මයේ විසින් කියලා. දැන් අපි අදහස් තරන් ඉන්න හැටි එක නෑ නෑ උතු නියාමයයි වීජ නියාමයයි ධර්ම නියාමයයි චිත්ත නියාමයයි කියලා තවත් නියාම හතරක් තියෙනවා. කර්මය එකක් විතරයි. ඉතින් අනික් කෙනෙකු කරගන්න පුළුවන් කියලා නම් අපි ওই විදිහට ගියොත් එහෙම අර කියන මූල ධර්මයට වෙනස් වෙනවා. මේ නියාමයේ කියන වචනේ නිරුක්ති තෝරා ගන්න ඕන. නියාමය කියලා කියන එක අපේ වචනේ කියන නියමයේ නියාමයේ තමයි නියමයේ කියන වදෙට වැටෙන්නේ. මේ ලෝකේ යම් කිසි දෙයක් සිද්ධ වෙන ක්‍රම රටාවක් තියෙනවා. හේතුඵල රටාව. ඒ හේතුඵල රටාවර බැහැර යම සිද්ධ කරන්න බෑ. ගින්දරේ නාගණිකෝ කිව්ව පුළුවන්. ඒ වතුරෙන් බත් පියපන් කිව්ව පුළුවන්. ගින්දරෙන් බත් පියා ගන්න නෑ වතුරෙන් නා ගන්න. හේතුඵල රටාවක් තියෙනවා ක්‍රම රටාවක් තියෙනවා. ගින්දරෙන් පුච්චන දේවල් කරගත්ත හැකි රත් වෙන දේවල් කරගත්ත හැකි. වතුරෙන් හොලා ගන්න දේවල් හීතල කරගන්න දේවල් කරගත්ත හැකි. ඒ දෙක හේතුවර ඵලයේ ඒක තුලම තියෙනවා ගන්න දෙක. ඕක ඔන්න ඕක වෙනස් වෙන්නේ අප නියම. ඒ දෙයින් යමක් කරගන්න පුළුවන්. ඒකට ඒ දේ ඕනේ. ඒක එහෙම නැත්නම් ඒ වැඩේ කරන්න බැහැ. එහෙනම් ඒක ඉස්සරහත් දැනුත් මතුත් ඔය ක්‍රමේ ඔහොම වුණා. ඔන්න ඕක නියමයක්. නියමයේ කියන එක තෝරා ගන්න නියාමයේ කියන්නේ ඔන්න ඕකයි. එහෙනම් ඍතු නියාමයේ කියන එකක් තියෙනවා. මොකක්ද ඒ නියම? නියමයක් කිසි දවසක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ලෝකේ පැවැත්ම ගිනියන ක්‍රම රටාව. ඇති වෙන සෑම සිද්ධ වෙන ක්‍රම රටාව. ඒක කාගේවත් ගොඩ නැගිල්ලක් නෙමෙයි. කවුරුහා හදපු එකක් නෙමෙයි. කාගේවත් තනසකපට පවත්වාගෙන යන වැඩ පිළිලක් නෙමෙයි නියමයන් කියන්නේ. මෙන්න මේ නිසා මේවා අතීතයේ අනාගතයේ දැනුත් කිසිම කෙනෙකුට කුමන ආකාරයකින්වත් වෙනස් කරන්න බැරි එකක්. ඒක තමයි ලෝක නියමයක්. එහෙම මේ ලෝකේ තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරන ධර්ම නියාමතාවයක් තියෙනවා. පටිච්ච සමුප්පාදයේ ධර්ම නියාමතාවය. පටිච්ච සමුප්පාදයේ වෙන්නපු ක්‍රම රටාවෙන් අහක යමක් ලෝකෙ සිද්ධ කරන්න බෑ. හේතුවට අනුකූලව ඵලයේ ගොඩනැගෙන ආකාරයයි පටිච්ච සමුප්පාද චක්‍රයේ ක්‍රමයෙන් පෙන්වා දෙන්නේ. හේතුව යම් හේද ඵලයේ ඊට අනුකූලයි. මෙන්න මේක වරද්දා ගත්තාම නියමයේ තෝරා ගන්න බැරි වෙනවා. සමහර අය කියනවා කොහේ නියම තියෙන බුද්ධ ශාසනය කියලා. නියමයේ අඳුරක් නෑ. නියාමයේ කියන්නේ ස්වභාවය කියලා වචනේ එක්තරා ස්වාමීන් වහන්සේලා මාතික නියමයේ කියන එක මම පිළිගන්නේ නැහැ. නියමයේ කියලා වචනේ නියාමයේ කියන අර්ථය කියලා එක්තරා දාසක මට කිව්වා. ඒ වහන්සේම කල්පනා කරලා බලන්න මට කියන්න දෙයක් නැහැ කියලා නිහඬව. දැන් ඍතු නියමයක් තියෙනවා. මොකද්ද මේ ඍතු නියමයේ කියන්නේ? හැබැයි මම මේකයි කිව්වේ ආචාර්යවරු ආචාරවාදී මේවා තෝරන්න ගිහිලා එක එක තමන්ගේ ආචාර්ය මත දීලා තියෙනවා මිස මේකේ අර්ථය ගැළපිලා තියෙනවද කියලා දුන්න මතේ ධර්මයේ බහා බලන්න විනයේ බහා බලන්න ධර්මයේ බහා සිටිනවා නම් විනයේ හැසිරෙනවා නම් ඒක බුද්ධ දේශනාවක් හැටියට පිළිගන්න. හතර මහා අපදේශ සූත්‍රය වලින් බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම තෝරගන්න ආකාරය. නිගමනය කරන්න එපා එකම ආචාර්යවාදයක් හෝ අත්වනෝ මතයක් හෝ දුනහම අහක දාන්නත් එපා නිගමනය කරන්නත් එපා. ඔබ ධර්මයේ ධර්මානුකූලව බහා බල ධර්මානුකූලව කියලා බලන්න. හේතුඵල න්‍යායයට ගැළපෙනවා කියලා හිතලා බලන්න. බලාපුවාම හොඳට හැසිරෙනවා. අනුකූලව හරියට කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන විදිහේ චර්යා කතාවකට ගැළපෙනවා නම් ගෝචරණ. ධර්මයේ විනයේ එකඟයි ඒ කතාව කියලා තීරුම් අරගත්තාම ඒක සම්මත කරගන්නවා. ඒක නිගමනය කරගන්න. හරි කිය. ඒක යහපත් වැදගත් කියලා එහෙම නිගමනය. ඒ උත්තරේ හරි. අනේ නිගමනය කරගන්න. කවුරු හරි කිව්ව පළියට ඒක හරිනේ අහවල් කරනනේ කිව්වේ කියලා පරම්පරාවෙන් ගිනාව කියලා මෙහෙම නිගමන කරන්න යන්න එපා කියලා පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඉතින් හරියට ගිනාවා නම් ඒක හරිමයි කොහොමද? නැ පෙළ අටුවා ආචාරවාද අත්නෝමතික කියලා ක්‍රම හතරක ධර්ම දේශනා රටාවක් අපේ මේ බුදුදහම තුල මේ වෙනකොටත් එනවා. ඒ කාලේ පෙන්ලා තිනවා මෙහෙම එනවා කියලා. මූල ධර්මයක් තියෙනවා බුදුරන් වහන්සේ දේශනා කරපු මූල ධර්ම රටාවක් තියෙනවා. මෙන්න මේ ධර්ම රටාව. කාටවත් කුමන ආකාරයකින්වත් වෙනස් කරලා ඒක එහෙම නෙවෙයි කියන්නේ. අන්නේබඳු රටාව බුදුරන් වහන්සේ දේශනා කරපුවාම මේක සර්වඥ ගෝචර ධමයක් නෙවෙයි. එදා හිටපු මහ තෙරුන් වහන්සේලා. ඒකේ වටිනාකම දැක්කා. මේ ධර්ම විසඳන අපේ නුවණක් මදි. ඒබඳු දෙයක් මේක විසඳලා දෙන්න හිමි එකම උත්තමයා බුදු පියාණන් වහන්සේ විතරයි. දැන් අපි ඉදිරියේ උන්වහන්සේ මේක විසඳලා දුන්නා. දැන් නම් අපිට තේරෙනවා. හැබැයි කවදා හරි මේක අතරමං වුණොත් මේ අතරමගේ ගිවිලා ගියොත් යනපත් වෙලා ගියොත් එහෙම. අතුරුදන් වුණොත් එහෙම මිනිස්සු අතරේ මේ දුන්න දේශනාව. කවදානම් ආයිත් හැරයක් මිනිස්සු මේක අපිටව තෝරාගන්න බැරි ඇත්ත. මිනිහේ කවදා තර්කවාදවල පැටලෙන අමතක් මේකෙන් ගොඩ එන්නේ. මෙන්න මේ නිසා මේ ධර්මයේ යම්තා පවත්වාගෙන ඉනවා නම් කොච්චර වැදගත් වෙනවද අනාගත ලෝකයට කියලා. දයානුකම්පාවෙන් මුඛ පරම්පරාවෙන් හෝ මේ ධර්මයේ ගෙනහලා මෙන්න මෙහෙම අහවල් දාසේ ප්‍රශ්නෙට මෙන්න මේකයි බුදුන් වහන්සේ දුන්න උත්තරේ කියලා. උන්වහන්සේලා මෙසේ ගෙනාව ක්‍රම රටාවට සලාගෙන. භාවිතාවේ පහසු සඳහා වාක්‍ය මාලාවන් ක්‍රමානුකූලව ගොඩනගලා අදහස විනාස නොවෙන්නේ. අර්ථවත් වටහාගත්ත උන්වහන්සේලා ඒකට හැදුවා සූත්‍ර. හදා මෙන්න මේ සූත්‍ර වශයෙන් සද්ගායනා කරගෙන ගෙනහල්ලා මෙන්න මේ ටික යම් තාකල් දිගටම අරන් ඉනකෝ. ඒකේ වටිනාකම අනාගත භික්ෂු පරගුණට කියා දුන්නා. උන්වහන්සේලාත් ඒක තේරුම් අරන් ඒක වෙනස් අදහස වෙනස් නොකර. ওই විදිහට පවත්වාගෙන ආපු කොරසක් තියෙනවා එක්තරා කොටසක්. මෙන්න මේකට කියනවා පෙළ දහම. පෙළ කිව්වෝ. දැන් මේ පෙළ අවබෝධ කරගත්ත කෙනා පෙළින් මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා ලෝකයේ විග්‍රහ කරලා දෙනකොට එක එක වාසාවල් එක එක අදහස් එක එක උදාහරණ උපමා දත්තයන් තියෙන මිනිසුන්ට ඒකට ගැළපෙන්නා වූ දත්තයන් උදාහරණ උපමා වශයෙන් අරගෙන ඊ අදහස ඔප්නම් වෙලා දෙන්න විග්‍රහ කරලා දීපේ තව කොටසක්. ඒකට කිව්ව අටුවා. මෙන්න මේ දෙකේදී මොකද කරන්නේ? කාලයක් එනකොට මේ ධර්මයේ අර්ථය වැහිලා යනකොට එක එක වාදමතු කරන්න පටන් ගත්තා හරි පිරුණහසෙ. නෑ නෑ මං අහලත් ධර්මයනෝ මෙන්න මේක මෙහෙමයි කියලා මට හිතෙනවා. මගේ පිරිස මෙන්න මේක දරා ගන්නකෝ. ඊට පස්සේ පොඩ්ඩක් කාට ගැනීලා හිතන්. අර පෙළාතිවාදයෙන් පල්ලේ හරි ගියේ ආචාර්යවාදයක් වුණේ නැද. දැන් ආචාර්යවාදවල සමහර වෙලාවට ධර්මයේ පෙළට අටුවාට නොගැලපෙනවා. ඒ වෙලාවේදී එක එකන තර්කවාද කරන්න පවද්දන්න පටන් ගත්තා. ඊට පස්සේ කට්ටියට උත්තර දෙන්න බැරිවම අදාරිලා හැංගිලා. දැන් ඉතින් එක එක කදික්කේ තම තමගේ මට්ටමින් මම තමයි ජයගන්නේ. අනික අය මගේ වට උත්තර දෙන්න දන්නේ නැහැ. ඒ නිසා කවුරු මං කියන එක දැන් පිළිගන්න සත්‍යෙට පත් වෙලා තියෙනවා, සම්මත වෙලා තියෙන හිමයි. දැන් මට ඕන එකක් මාත ඉදිරිපත් කරන්න කියලා අත්නෝ වතේ ඉදිරිපත් කරනවා. ඉතින් ආචාර්ය වාදයි අත්නෝ මතයි කියන එක පිළිගන්න ගියහම පෙළට අටුවාවට ගැලපෙනවද කියලා බලා ගන්න කියලා ක්‍රමයක් වෙන්නේ. හැබැයි පෙළයි අටුවාවයි කියන එක යම් දවසක අතුරුදහන් වුණා නම් එහෙම අපිට ඒ જાතියේ පෙළක් ආයි හම් වෙන්නේ. එහෙනම් පෙළට ගැලපෙනවද පෙළ අතුරුදහන් වෙලාද නැද්ද කියලා බලන්න. ක්‍රමයක් බුදුරජාණන් වහන්සේම දේශනා කළා. යම් මගක් ඇතුරු කරනකොට රාගක් හේවෙන්න හේතු වෙන බව හොඳට මනසේ පේනවනම්, ද්වේෂක් හේවෙන බවට මෝහක් හේවෙන බවට හේතුඵල න්‍යායය පේනවනම්, ඒකෙන් තේරුම් ගන්න එක පෙළ. ඒක බුද්ධ දේශනාව. ඔන්න ඔය කෙටි ක්‍රමෙන් ඔක හොරාගන්න නුවණක් ආරෙන්න පුළුවන්. සියල්ලන්ට මොඩින්ට ඔක තෝරාගන්න බෑ. අන්න ඒකට බහා බලලා බලන්න පුරුදු වෙන්න. අන්න එතෙන්දි ප්‍රධාන කාරණේ නම් තමන්ගේ හෘද සාක්ෂියේ ඥානවන්තයින්ට ඥානවන්තයින්ගේ නුවණට ගෝචර වෙන්නදී. ඊයයි නරක දෙයට උපවාද කරනවා. මේක හොඳ නෑ කිය. විඤ්ඤු පරි ඥානවන්ත වූ අනික් අය. කවුද ඥානවන්තය කියන්නේ? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලායි අර විඤ්ඤු කියලා පෙන්නේ. ඒ වගේම මේ මගේ ගිය ආර්ය විඤ්ඤු කියලා පෙන්නේ. ධර්මාවබෝධයේ හරියට සත්‍යාවබෝධයේ ඇති ඇර විඤ්ඤු කියලා පෙන්නේ. අන්නේ ඥානවන්ත වන්නා වූ ඒ ධර්මාභෝධි ඇත්තාවු සත්‍යාව කියම ධර්මයේ නිසැකව දකින්නේ. එවන් උත්තරමයන් වහන්සේලා මෙන්න මේක මේ අනුව හොඳයි. මෙන්න හොඳයි කියන හේතු. මේක මේ අනුව අවදයි. මෙන්න අවදයි කියන හේතු. මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ පෙන්නලා දෙනවා හේතු ඇතුව. උන්වහන්සේලා කවදාවත් මේක හරි මේක වැරදි මේක පිළිගන්නලා මෙම අපි කියන විදිහට කියලා. ওই જાතිය බණ කියන්නේ. උන්වහන්සේලා එහෙම දෙනක ඇත්තේ නෑ. මොකද හේතුව? අවබෝධයක් ඇති ඥානවන්ත උන්වහන්සේලා දකින්නවා. එහෙම කියන්නේ එකක් නෙමෙයි මේ ධර්ම. මේක හේතුඵල න්‍යායක් නේ තියෙන්නේ. මේක හරිනම් මෙන්න මේ හේතු වල හරින්නයි කියන්න බැරි. මේක වැරදි නම් මෙන්න මේ හේතු වලයි වැරදි කියලායි කියන්න බැරි. ප්‍රමාණිකූලව හේතු වෙන්නන්න බුණා හරිනම් මෙන්න මේ හේතු වලයි හරි කියන්නේ. වැරදි නම් මෙන්න මේ හේතු වලයි වැරදි කියන්නේ. අන්න ඒ ආචාර්යවාදී කෙලට ගැලපෙනවා. අටුවාවනත් ගැලපෙනවා. මෙන්න මේ විදිහට දකින්න ඕනේ ධර්මයක් විග්‍රහ කරලා දෙනකොට දැනගන්න හැ. එහෙනම් මේ යම් කිසි නියමයක් ඇත්නම් ඒ නියමයේ කාටවත් කුමනාකාරයකට වෙනස් කරන්න බෑ. ඒක තමයි පැවැත්මේ නියම. පවතින ආකාර හේතුර අනුකූල ඵලය. මෙන්න මේ ආකාරය. වෙනස් නොවන යම් කිසි ක්‍රියාවලියක් ලෝක සම්මතයේ ලෝකයේ තුල තව කෙනෙකුට වෙනස් කරන්න බැරි. ඒ වගේ සිද්ධ වෙන සිද්ධාන්තයක් තියෙනවා. මෙන්න මේ සිද්ධාන්ත රටාව මෙන්න මේකයි කිය. පෙන්නපු තැන් වලින් තනින් තනින් එකතු කරගත්ත වචනේ අරගෙන. උතු නියමයේ කියලා එකක් අල්ලගන්න. උතු නියමයේ විග්‍රහ කිරීමේ හැකියාවක් නැති නිසා මොකද කරන්නේ? සමහර හීතේ ඍතුව, උෂ්ණ ඍතුව ආදී ওই වේද පොත්වල තියෙන කැලිටියක් අල්ලගත්තට පස්සේ ඕන් ඍතු. ඕක නියමයක්. මේ කාලේ සීතලයි මේ කාලේ උෂ්ණයි. ඉතින් ඔන්නෝම ඍතු විපර්යාසයක් ලෝකෙ සිද්ධ වෙනවා. ඔන්නෝක තමයි ඍතු නියමය. එහෙනම් ඍතු නියමෙට විදිහක් තියද්දි. හැබැයි අර ධර්මයේ බහා බලනකොට සීතල කාලේ සීතල වෙනකොට මොකද කරන්නේ? උෂ්ණයට අවශ්‍ය කරන්නා වූ දියක් හදාගෙන ඉන්නේ උෂ්ණයේ. උෂ්ණ කාලේ උෂ්ණ වෙනකොට සීතලට හේතු වෙන්නා වූ වායු සමනයක කාමරේ ඉන්නා යා හොඳට සීතලින් ඉන්නේ. එයාට උෂ්ණ ප්‍රශ්නයක්. ඍතුයෙන් එන එක එයාට විනාශ කරගෙන එයාට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැබැයි යම් කිසි නියමයක් නම් එහෙම එක එකනට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්කමක් ඒකේ නැහැ. අන්න එහෙම එකක් තියෙනවා නම් ඒක නියමයක්. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ කියලා පෙන්නනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක අහක කරලා ඉවරලා විද්‍යා පත්‍ය සංඛාරා කියලා හදන්න බෑ. අවිද්‍යා පත්‍ය සංඛාර නිරෝධෝ කියලා හදන්න බෑ. එහෙම සමතෙක් ලෝකේ නෑ. අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව නිරෝධන සංඛාර නිරෝධයි. අවිද්‍යා නිරෝධා සංඛාරා කියලා හදන්න බෑ බණ. ඒක වෙන්නේ නෑ. ඒක කරන්න සමතේ තුන් ලෝකේ කවදාවත් කාටවත් පුළුවන් කමක් නැමෙන නියමයක්. මෙන්න මේකට කියව ධර්ම නියමය කියලා. අන්න නියමයක් තෝරාගන්න ක්‍රමයි. සංඛාර පත්‍ය විඥාන සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා යම්කි ධර්මයක් දේශනා කළා. සංඛාර පත්‍යෙම විඥාන වෙනවා නිසා සංඛාර නිරෝධා විඥානං කියලා බණක් හදන්න බැහැ කාටවත්. සංඛාර නිරෝධා විඥානං කියලා බණක් හදන්නත් බැහැ. සංඛාර නිරෝධනා විඥාන පහළ වෙනවා කියලා එහෙම හදන්න බැහැ. ඒව ක්‍රමයක් නෙමෙයි. එහෙනම් තුන් ලෝකයේ කිසි කලෙක කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි මෙන්න නියමයක්. මෙන්න මේක තමයි කියන්නේ බුදුදහමේ නියම නැහැ කියන නම මේවා දැකලා නැති කම. ඔන්න පෙන්නලා තියෙන නියම. මේකට කියනවා ධර්ම නියම. එහෙනම් ඒ වගේ අපිට වෙනස් කරන්න බැරි කාටවත් වෙනස් කරන්න බැරි ඍතුන් පරයාසයේ මොකද්ද? යම් දෙයක් ලෝකේ ගොඩ නැගුණා. ගොඩ නැගුවා නම්. සකස් කළා නම් සංකතය පහළ වුණා නම්. ඒ මොහොතේ පටන්ගෙන ඍතු පරයාසයේ බාධන වෙනවා. ගොඩ නැගු අලුත් දේ බලා හිටියේදී කොච්චර කල් ගියාද මොහොත ගානේ පරණ වෙලා පරණ වෙලා පරණ වෙලා කියලා දිරකඩ වෙලා කියලා අන්තිමට කැඩලා බිඳලා විනාශ වෙලා යනවා. හටගත්ත විලාසේ හොඳ නැවුම් අලුත් විදිහට තිබිච්ච එක බලා හිටියේදී පරණ වෙන්න පටන් ගන්නවා වෙන යම්කිසි ක්‍රමයක් වෙන. මොහොතක් ගානේ හිට දෙන මෙන්න මේ සිද්ධාන්ත ක්‍රියාවලිය නිසා තමයි ඒක පරණ වෙලා පරණ වෙලා දිරකඩ වෙලා වෙන්න තියලා ගියේ. එහෙනම් මේ ලෝකේ හටගත්ත යමක් පරණ වෙලා දිරකලලා වෙනකල යන්නේ දිවි වස්තුවක් මෙන්න අහවල් තියෙන හටගත්තා කියලා අපි ඔප්පු කරනවා කියලා කියන්නේ. ඔප්පු කරන්න කිසිම සමතයක මොන විද්‍යාඥයෙක් අතරවත් නැහැ කොහෙවත් නැහැ. එහෙනම් මෙන්න මේ ඍතු විපර්යාසයට කියනවා ඍතු නියමය. මේ සීතලයි උස්නේ නෙමෙයි මේ කියන්නේ. හටගත්ත මොහොතේ පටන්ගෙන ඍතු විපර්යාසයට වාදනය වෙනවා. උතුජ රූප හට ගන්නවා. උතුජ රූප කියන්නේ මේ ඍතු පරිවර්තනයට පත් වෙනවා කියන්නේ ඔන්න ඕක. තියෙන සත්‍ය වෙනස් වෙලා යනවා. අලුත් සත්‍ය ඉන්න ඉන්න පරණ වෙනවා. මොහොතක් ගානේ පරණ වෙලා කියලා දිරකර වෙලා දිරකර වෙලා කියලා අන්තිර වෙනසිරය. මෙන්න නියමයි. දැන් ඇහුවත් එහෙමක නියමයක් නෙමෙයි කියලා ඔප්පු කරන්න කාටවත් පුළුවන් ද කියලා? ඕන දෙයක් කරන්න කියන්න බලන්න ඔක අපිට ඔප්පු කරන්න පුළුවන් ඔක වැරදි කියලා කියන්න කියව කියන්න පුළුවන්. ඉන්න හටගත්ත දෙයකට ওই සිද්ධිය වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන්. ලෝකේ යමක් හටගත්තාන කුමන හෝ හේතුවකින් හටගත්තාන. හටගත්ත මොහොතේ පටන් හටගත් එක විපරිණාමයටපත් වෙලා පරිවර්තනයලා පරණ වෙලා පරණ වෙලා ගිහිලා වෙනස් වෙලා ගිහිලා වැහැරිලා ගිහිලා එක වෙනසෙයි. ඒක ඇහිපිය ගහන මොහොතක් කෝටි ගන්න විතර පංගුකින් වෙන්න පුළුවන්. ඇහිපිය ගහන මොහොත අතුර හටගත්තේ කියලා තෝක වෙන්න පුළුවන්. ලෝක සම්මති පැය ගාණක් තියෙන, දවස් ගාණක් තියෙන, මාස ගාණක් තියෙන, අවුරුදු ගාණක් තියෙන, අවුරුදු කෝටි ගාණක් තියෙන, ප්‍රකෝටි ගාණක් තියෙන යමක් ගැන කිව්වා. හැම මොහොතක් ගානේම ඒ தත්යේ ඒ සම්මතිය තුල. ඒ හට ගැනීමත් විනාශයත් අතර කාලය තුල. විපරිණාමික ඍතු විපර්යාසය කර වාදන වීමක් වෙනවා. මෙන්න මේ විපර්යාසයද කියනවා ඍතු විපර්යාසය. මෙන්න මේ නියමයද කියනවා ඍතු නියමය. මොන කර්මයේ හටගත්තත් ඒවට උරුම වෙලා තියෙන මෙන්න මේ ඍතු විපර්යාසය වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඒ කර්මීය වැඩක් නෙමෙයි. හටගත්ත දෙයට උරුම වැඩක් තියෙනවා. කර්මය මුල් කරගෙන හටගත්තට මෙන්න මේ ඍතු විපර්යාසය එහෙම වළක්වන්න පුළුවන් කර්මයක් ලෝකේ නැහැ. එහෙනම් කර්මයේ සතු වැඩක් නෙමෙයි ඍතු විපර්යාසය. කර්මයේ හටගත්ත දේවල් උරුම දෙයක්. මෙන්න මේකට කියනවා ඔන්න ඔය ඍතු විපර්යාසයේ කර්මයෙන් කරන්න බැරි එක. කර්මයේ සම්බන්ධ නැති නියමයේ ඔන්න එක. ඍතු නියම. වැහි වලාකුළු එන එක, වහින එක, පායන එක මේ නියමයේ දාන බැරි බව බුදුරයන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. රජවරු දූෂ්‍ය වුණාම ඇමති මණ්ඩල දූෂ්‍ය වෙනවා. മന്ത്രി මණ්ඩල දූෂ්‍ය වෙනවා. නිලධාරි මණ්ඩලයේ දූෂ්‍ය වෙනවා. ඇතුළු කරන හටවැසියා දූෂ්‍ය වෙනවා. සියල්ලංගීමේ දූෂතාවය නිසා ඒ රටේ දූෂිතතාවය මතුවෙනවා. ඉරහඳ කක්ෂයෙන් පිටපයින්නවා ඒ හේතුවයි. කක්ෂයෙන් පිට ගමන් කරනවා. ඒතර ඒ හේතුව නිසා වායු හැදී විනාශ වෙලා යනවා. වායු විනාශයගලු හැමනකොට ඒ වයින් බේරින්ද විමන් හදාගෙන හිටපු විමන් සබාගෙන හිටපු දේවතාවන්ගේ විමන් පවා කැළඹෙන්න පටන් ගන්නවා. මේ මිනිසු කරපු අපරාධය නිසා අපිට ඉඳත් නැහැ. ඒක දේවතාව කම්පාවටපත් වෙනවා. දේවතාව කලකිරෙනවා. ඔවුන්ට ආරක්ෂා සලසන මොකටද? මුන් යහපත් පැත්තේ ඉන්නේ නැහැ නේද? කරන්නේ අවදන. අපි ආශිර්වාද කරන්නේ හේත් පදාගින්න මොකටද? අපි රැකවරණ සලසන මොකටද? දෙවියන්ට පුණ්‍යෙදීන් මේ සුදු යහපත කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒකනේ කොටසනේ මොකද කරන්නේ? කරන්න ඕන දේ කරන්න තුවේ ඒබලගේ පුණ්‍යෙදී යමක් අදිස්ථාන කරන්න පුළුවන් ඒ ටික කරන්නේ නැතුව. ඒගොල්ලන්ට අයින් වෙලා ඉන්න පුළුවන්. සීත වලාහක දේවතාවෝ කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනනම් සීතල කරන්න පුළුවන්. පුණ්‍ය ඍදීන් ඒගොල්ලන්ගේ චිත්ත අදිස්ථානයේ ඉන්න හැම සීතල වේවාගේ අදිස්ථාන කරනකොට ඒ පැත්ත සීතල වෙලා යනවා. උෂ්ණ වලාහක කියලා තව දේව කොටසක් ඉන්නවා. උෂ්ණේ අඳුනා. මේ පැත්ත උෂ්ණ වේවාගේ අදිස්ථාන කරනකොට ඒ නිසා නැගින චිත්තජ රූප කලාපයන් විහිදිලා පැතිරිලා ගිහලා පරමාණු විහිදුනවා ගිහිලා ඒ පරිසරය උෂ්ණ කරලා දෙනවා. මේඝ වලාහක දේවතා කොටසක් ඉන්නවා. ආකාශයේ මේඝයන්ගේ දොර වෙලා අදිත්‍යණය කරනවා මහා මේගියක් නැగిලා එන විදිහට ක්‍රියාත්මක වෙනවා. පරමාණුක ශක්තිය වගේ චිත්තජ රූප විහිදලා ගිහිල්ලා මුහුදේ තියෙන ජලයේ ප්‍රමාණිකූලව අරගෙන උඩට ගෙන ඇත්නම් මේගියක් හද මහා මේගියක් හද මහා වලාකුලක් හදලා උඩට ගන්න. වස්ස වලාහක දේවතාව කියලා කොටසක් ඉන්නවා. අර වලාකුල නිකන් වහින්නේ. ඒකට අවශ්‍ය කරන පරිවර්තනයක් වී සිටි ආයි වැස්සක් වශයෙන් ආපහු පාත් වෙනවා. අන්න ඒකට අවශ්‍ය කරන පුණ්‍ය ඉද්දීන් ඒ ඉද්දීන් යම් කිසි ශක්තියකින් මහා වැස්සක් වසීවා. මේ මේකේ වියලිය නොයාවා මේකෙන් මේ පොළොව තෙත් වේවා අදිචානය කරනවා කරනකොට ඒකට අවශ්‍ය කරන ආව රසායන පරිවර්තනේ අර චිත්තජ පරමාණුක ශක්තිය තුලින් සිද්ධ කරනවා ඒක පුණ්‍ය ඉද්දී. ඒතර මහ වැස්සක් වහී මෙන්න මේ වගේ මිනිහාට යහපතක් වෙන යම් යම් ප්‍රවණතාවකට. ඒ පුණ්‍යයේදී ක්‍රියාත්මක කරමින් ලෝකපාලක දේවතා කොටසක් මෙන්න මෙහෙම කටයුතු කරනවා කියලා දේශනා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ මේ විදිහේ දේවතාවු ඉන්නවා. ඒගොල්ලෝ ඒ කටයුතු කරන්න ඒගොල්ලන්ගේ ශක්තිය පුණ්‍යයේදී ওই විදිහට ක්‍රියාත්මක කරගුණා. නියම වෙලාවට වැහි එන වෙලාවට වැහි එන්න, පායන කාලට පායවන්න. මෙන්න මේ පුණ්‍යයේදීන් ඒගොල්ලෝ කරන කටයුත්ත අපිට බලපානවා. මෙන්න මේ දේවතාව මොකද කරන්නේ? මිනිහාගේ කරදර මිනිහාගේ දුෂිතාව නිසා දෙවියන්ගේ දේව විමන් පවා කැළඹෙන විදිහේ ක්‍රියාවලියක් සිද්ධ කරන්නේ ඒ හේතුණා. මුණ්ඩ උදව් කරලා ඇති වැඩක් නෑ. මුණ්ඩ හැකලා ඇති වැඩක් නෑ. අපිට අපි මේ දේ කරන්නේ මුන් කරන්නේ. අපි මුන් අත්වගේ. අපි වැඩක් අපි බලා ගන්න. මෙන්න මේකට කියනවා දේවතාවන්ගේ ශාපයක් මතුවෙනවා. දේවතා ශාපය කියන්නේ දෙවියන් ශාප කළා මිනිහට එන ගහපන් කියනවා නෙමෙයි. මෙච්චර කල් රැකවන්න සලස්සගෙන දුන්න ආධාරේ මොකට වුණෝ කරලා අසත්පුරුෂය ඉඳ කියලා වැඩක් නැහැ නේද? අපි වැඩක් අපි බලා ගන්න නිහඬ වෙන්නේ. ඒක පව් නෙමෙයි. ශාප වලොත් පව්. ශාප කරන්න කිව්ව දෙවියන් දෙවියන් බෑවේ ඉන්න බෑ. එතෙන් චිත වෙලා හිටන් ප්‍රේතෙක් වෙලා හරි අපාගත හරි වෙන්න වෙයි. දෙවියෙකුට දෙවිය හවාගෙන බැලුවොත් ඒ මොහොතේ ඒ හේතුන් චිත වෙන්න හිනවා දේවකයි. තමයි මේ පෙන්වන්නේ දේවකයි එහෙම එකක්. එහෙනම් දේවතාවෝ ශාප වල මුලක් වෙයි. දේවතාවක හරි ඉන්නද? නේද දේව ශාපයේ කිව්වේ මොකද්ද? කරපු උදව්ව කරලා වැඩක් නැහැ අසත්පුරුෂයින්ට අපි අපි වැඩ බලා ගමු. ඒක ශාප කිරීමක් නෙමෙයි. දයානුකම්පාවෙන් කටයුතු කරලා ගොඩනගන්න දුව ගන්න බෑ නෑ ඇත්තල නිකන් හිතේ. සාර්ව පෞතින ඒක. දේවතාවට පිළිහෙන හේතුව ඒක නෙමෙයි. මෙන්න දේව ශාපිය මත වෙනවා කිය මෙන්න මේක. ඔන්නේ ක්‍රියාවලියෙන්ට මොකද වෙන්නේ? කලට වැහි වහින් නැතුව යනවා. අකලට මහ වැහි වහින්න පටන් ගන්නවා. සත්‍රීකත්වයක් ඇති රසායන පරිවර්තනයක් කර ජලය සමග ඉන්නේ නැතුව යනවා. පොළොවට අවශ්‍ය කරන නිසි පොර වර්ග ගොඩ නැගින්නේ නැතුව යනවා. අකල් වැහි එනවා. ඕන වෙලාවට වැස්ස නැහැ. මෙන්න මේ විපර්යාසයට පත් වුණාට පස්සේ ඒකට වාජනය වෙන ගහකොළ මිනිහා කනබොන දේවල් ආදී සියලු දේවල් විපර්යාසයට පත් වෙනවා. මෙන්න මේ විපර්යාසයට පත් වුණාට පස්සේ රස හීන වන්නා වූ ධාන්‍ය පළතුරු සියල්ල හට ගන්නවා රසේ හීන. හීන රස ඇති දේවල් පරිභෝග කරන්නා වූ මිනිසයාට හයිදුරෝල ඉන්න පටන් ගන්න. ප්‍රතිශක්තිය නැති වෙලා යනවා. නොයෙක් විදිය රෝග වසංගතවල ගෝතර වෙලා විකෘතියටපත් වෙච්ච පිරිසක් ලෝකේ ඇති වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමාගේ විනාශේ ලෝක පරිවර්තනයේ තමාට ප්‍රතිඵල ගෙන දෙන ක්‍රමයක් තියෙනවා කියලා බුදුදහම් ආශ්‍රයේ පැහැදිලිව දේශනාවක් කරලා තියෙනවා. දැන් හීත උෂ්ණ හටගන්නේ මොකෙන්ද එතකොට? ඒකේ නීමේ බලපුවා මිනිසු කිතින් දූෂ්‍යතාවය. ඕනනම් මිනිහට දූෂ්‍ය වෙලා අර වගේ විනාශයට පත් වෙන්නත් පුළුවන්. එහෙනම් මෙතන නියමිය මොකද? ඒ නියමිය නම් එහෙම කාටවත් ඕන ඕන හැටියට හිත් දූෂ්‍ය කරගෙන හෝ හිත් ප්‍රහණ කරගෙන නියමිය විනාශ කරන්න බෑ. ලෝතර බුදුරජාන් වහන්සේට වා නියමයක් විනාශ කරන්න බෑ. දස මහා සේනාවට වා නියමයක් විනාශ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කමක් නෑ. ලෝතර බුදු වෙන්නේ යම් ක්‍රමයකින්ද? ඒ ක්‍රමයේ හේතුව හරියට ක්‍රියාත්මක කරලා නම් ඒකේ ඵලය ලැබෙනවා මිස දසමාර සේනාව පුළුවන් තරම් තෙතමුවා දැඟලුවා පුළුවන් වුණේ නැහැ ලෝතර බුදුවා වළක්වන්න. අන්න නියම ක්‍රමයක් තියෙනවා. කර්ම නියමයක් තියෙනවා. කරපු කර්මයේ පුණ්‍ය කර්මය. දස පාරමිතා පූර්ණ කරලා නැත්නම් අවශ්‍ය කරන ලෝතර බුද්ධ පාරමිතා පූර්ණ කරව පුණ්‍ය කර්මය. ඒ කර්මයේ නියමයේ ක්‍රියාත්මක කළා ඒ ඵලය ලැබෙනවා මිස. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. මෙන්න කර්ම නියමයේ අනේ ඉති පරිහාසය කියන්නේ ක්ෂණයක් ක්ෂණ පාසා ක්ෂණ බංගුරත් තේ නැන බිදි බිදි යමින් හටගත් දේ විපරිණාමයට පත් වෙලා වෙනසිර යනකන් සිද්ධ වෙනා වූ ක්‍රියාදාමයක් සිද්ධ වෙනා ඉති පරිහාසය තමයි මෙන්න ඉති නියම මේ කාටවත් වෙනස් කරන්න බෑ. බීජ නියාමයේ මොකද බීජ නියාමයේ කොස් ඇටෙන් කොස් ගහයි පොල් ගැටෙන් පොල් ගහයි ඉන්දිල් ඇටෙන් දිල් ගහයි කියලා මෙහෙම කියන්නේ නැහැ බීජ නියම. අද බලපුවහම ඔන්න කොස් මදුරේ කැලලා කරන ඥාන පරික්ෂණයකින් ඥාන තාක්ෂණය තුලින් මදුරු කැලලාගෙන කොස් ගහ හදන ඒගොල්ලන්ට පුළුවන් ක්‍රමයක් තියෙනවා. කොස් ගහේ පොතු කැලලා දිරව පොතු කැලලා කරගෙන ඕකිනු පුළුවන්කමක් තියෙනවා. පරිවර්තනයක් කරලාගෙන කොස් ගහක් නිපදවන්න. ඇටින් විතරක් නෙවෙයි. ඒ වගේම මේකේ නානා ප්‍රකාර පරිවර්තනය කරලා එක එක જાති කොස් නිපදවන්න ඔතන පුළුවන්. පළතුරු නිපදවන්න පුළුවන් එක එක જાති. එහෙනම් ඒ බීජ නියමයකෝ හරි ගියා. ඒක නියමයක් වෙලා නැහැ. ඒ බීජයෙන් ඒ ගහ කියනකොට දෙහියර ටිකක් හිටේවා. පැලේ පැල්ල බලන ජම්බෝල ගහ. හැදෙන ජම්බෝල. බීජ නියම නම් දෙහියරින් දෙහිමේ ඉඳිද. ජම්බෝලටින් ජම්බෝලම ඉන්නේ. හිතේවා දුරන් ඇටය. හැදිලා බලන්න හැදින් දෙහි. හිතේවේ දුරන් ඇටය. කො වීජ නියම. ඊයටින් ඊ જાතිය ගහ කියන එක නියමයක් කියලා තියෙනවා. හැබැයි බීජය බුදුරයන් වහන්සේ දේශනා කළා තියෙනවා පැංගිලා තියෙන. ඒ බීජය කියන කර්ම බීජය. පාපයක් සිද්ධ කළොත් පාප කර්මයක් සිද්ධ කළොත් පාප කර්ම බීජ නිපද වෙනවා. පුණ්‍ය කර්මයක් කරපුවාම පුණ්‍ය කර්ම බීජයක් නිපද වෙනවා. මෙන්න මේ නිපද වුණ බීජයට කියනවා කර්ම බීජය. පුණ්‍ය කර්ම බීජයක් නිපදෙවෙත් ඕකෙන් පාප කර්ම ඵලයක් ලබා දෙනවා කිව්වොත් මේකට කවදාවත් හේතු නැහැ. බීජයට අනුකූලයි ප්‍රතිපල. මෙන්න බීජ නියමයි. මව් මරලා පියා මරලා ආනන්තර පාප කර්මයක් කරලා ආනන්තරක පාප කර්ම බීජයක් නිපදෙව්වනම් ඒ කාන්තයෙන් ඔහුගේ අද්භවයෙන් ඊළඟ අද්භව අපාගත දුක් විඳින වෙනවා වෙනවාමයි. එයා බේරන්න බෑ කවදාවත්. අන්න ආනන්තරික කර්ම බීජයේ හැටි. ওই தත්ත්වය වෙනස් කරන්න සමතේක ලෝකෙනේ. ධ්‍යාන ලාභිය කියලා ඒ ශක්තිය ලැබුවාන. එයා මතු කරගත කර්ම බීජයේ ඒ මතු කරගත කර්ම බීජය තුල ඔහු කාම ලෝකේ උපදින්න හේතු නෑ බඹලෝට ගිනියනවා ගිනියනවා. ඒ බීජයෙන් නොපිරිහි ඒ බීජ දිගටම පැවැත්වන ඒ හේතුවෙන් ඔහු ගිල දෙන්න යන්න පුළුවන්. අන්න බීජ නියමයි. යම්කිසි කර්ම බීජයක් අක්‍රීය කළා නම් සෝවාන් ඵලයේ පත් වුණ කෙනා සතර අපාගත වෙන සියලු කර්ම බීජ අක්‍රීය සත්‍යයට පත් වුණා. අක්‍රීය වෙච්ච කර්ම බීජයකින් ඒ පුද්ගලයා යදි සතර පහේ උපදිනවා කිව්වොත් මේක වෙන්නේ නැහැ. කරන්න පුළුවන් සමතෙක් නෑ. සෝතාපන්න පුද්ගලයා සතර පහේ කොතන හරි උපදවන්න අපිට පුළුවන් කියලා කියන්න සමතෙක්. ඕක මෙහෙම දූෂණය කරපුවාම ඕක කිහිල දූෂණය ඉතින් සතර පහේ උපදිනවා කියලා ඒ උපක්‍රමයක් ඉදලා හරි. ඒ සෝතාපන්න පුද්ගලයා සතර පහේ යන පුළුවන් සමතෙක් තුන් ලෝකයේ කොහෙවත් පහළ වෙලා නැහැ මොන දසමාර සේනාවටවත් බෑ. මෙන්න බීජ නියමේ. ගස් වලට නෙමෙයි මේ කියන්නේ. අපි ඉතින් කරලාද පුණ්‍ය කර්ම බීජය හෝ පාප කර්ම බීජය. ඒ පුණ්‍ය කර්ම බීජයකට පුණ්‍ය ඵලයක් ලැබෙනවා පාප කර්ම බීජයකට පාප ඵලයක් ලැබෙනවා මිස වෙන එකක් දෙන ක්‍රමයක් නැති නිසා මේක නියමයක්. මෙන්න මේක බීජ නියමයි. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ ආදී වශයෙන් විග්‍රහ කරලා තියෙන පරිච්ඡම පාද හතාවක් නිරෝධ හතාවක් ඇතුව. මෙන්න මේක ධර්ම නියමයි. කර්ණලද යම්කි කර්මයේ යම් හේතය. කර්මයේ විපාකයේ ඊට අනුකූලයි. කර්ණලද කර්මයේ පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය ඵලයක් ඒකට හම්බ වෙනවා. ඒක විනාශ කරන්න බැහැ කාටවත්. මෙන්න කර්ණලද කර්මයට අනුකූල වන්නා වූ වැඩ පිළිවෙලක් තියෙනවා පුණ්‍ය කර්මයේ කවදාවත් මේ කාලේ පුණ්‍ය කර්මයේ ඕක ඉස්සර කාලේ පාප කර්මයක් මේ කාලේ අහවල් කෙනාගේ වැඩ පිළිවෙලෙන් ඕක පුණ්‍ය කර්මයක් උන. ඒ જાතියවා කියන්න පුළුවන් කමක් නැහැ. යම් යම් කර්මයක ස්වභාවය යම්සේද ඒ නියමයේ එහෙමයි. මව් මරණේක පාප කර්මයක් කියවනම් මව් මරණේක පුණ්‍ය කර්මයක් කියලා පෙන්නන්න සමතෙක් නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. ප්‍රාණඝාතයේ පුණ්‍ය කර්මයක් කියලා හිතන් කියන්න හදන්න ක්‍රමයක් නැහැ. මෙන්න කර්ම නියමයේ හැටි. කොරබර වංචා කිරීම පුණ්‍ය කර්මයක් කියලා හිතන් එහෙම ගොඩනගන්න බෑ කවදාවත් ලෝකේ. කාම මිත්‍යාචාරයේ පුණ්‍ය කර්මයක්, බොරු කියන එක පුණ්‍ය කර්මයක්, කේලම් කියන එක පුණ්‍ය කර්මයක් කියලා මේ විදිහේ ක්‍රමයක් හදන්න. පාප කර්ම වැඩපිළිලා පුණ්‍ය කර්ම වැඩපිළිලා කරලා ඉතින් පෙන්නන්න වාහත හදන්න ක්‍රමයක්. ඇති පුද්ගලයක හැකියාවක් තියෙන කෙනෙක්. කිසිම කාලයක පහළ වෙලත් නැහැ, පහළ වෙලත් දැන් පහළ ඇතිත් නැහැ. මතු පහළ වෙන්න හේතුත් නැහැ. ඕන්න ඔය නියමතාවයන් වල හැටි අතීත අනාගත වර්තමාන තුන් කාලයේ නොවෙනස් ධර්මතාව. මෙන්න මේකට කියනවා කර්ම නියම. අනික තමයි චිත්ත නියම. මේ හිත පිළිබඳ හිත ක්‍රියාත්මක වෙන යම් කිසි රටාවක් තියෙනවා. ක්‍රම රටාවක්. මේක අති සූක්ෂම දෙයක්. හිත පිළිබඳව දකින්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ හිත පිළිබඳව තිබෙන ස්වභාවය. හිතේ විග්‍රහය. සිද්ධ වෙන හැටි. ඒ ඒ විඥාන හටගන්න හැටි. ඒවා හටගන්න තැන්. මේ හිත හටගන්න ක්‍රම. මේ පෙන්නපු ක්‍රම රටාවක් තියෙනවා. මේ ක්‍රම රටාව කාටවත් වෙනස් කරන්න බෑ. චක්කු විඥානය කන නිසා හටගන්නේ නැහැ. ඒක ඇහැ නිසා හටගන්නවා. ඇහැ මුල් කරගෙන හට ගන්නවා. සෝත විඥානයක් ඇහි හට ගන්නේ නැහැ, නාහි හට ගන්නේ නැහැ, දිවේ හට ගන්නේ නැහැ, කයේ හට ගන්නේ නැහැ. ඒක සෝතේන්ද්‍රිය නිසා හට ගන්නවා. ගාන විඥානයක් ඇහි හට ගන්නේ නැහැ, කනේ හට ගන්නේ නැහැ, දිවේ හට ගන්නේ නැහැ, කයේ හට ගන්නේ නැහැ. ගානේන්ද්‍රිය නිසා හට ගන්නවා. ජීවහා විඥානයක් ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, කය නිසා හට ගන්නේ නැහැ. ඒවා ඉන්ද්‍රිය කරගෙන හට ගන්නේ නැහැ. ඒක ජීවේන්ද්‍රිය මුල් කරගෙන හට ගන්නවා. කාය විඥානේ කායේන්ද්‍රිය මුල් කරගෙන හට ගන්නවා. හටගන්න විඥාන හටගන්න ක්‍රම හතාවක් තියෙනවා. ඒ ක්‍රම හතාවට අනුකූලව රාග හිතක් රාගයේ හේතුකාරකයෙන් ඒ හටගන්නවා මිස විනයකින් ඒක හටගන්නේ නැහැ. ද්වේෂයේ හේතුකාරකයන් ඇසුරු කරන්න ගිහිලා ඒකේ හේතුකාරකන අවිද්‍යා තෘෂ්ණා දෙකත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කිරීම. ද්වේෂ විඥානයක් හටගන්නවා මිස ඒක රාග හිතකින් ද්වේෂ විඥානයක් හටගන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ චිත්තය ක්‍රියාත්මක වෙන ක්‍රම හතාවක් තියෙනවා. මෙන්න මේ චිත්ත ක්‍රියාත්මකයේ යම් ක්‍රම රටාවක් ඇද්ද මේ ක්‍රම රටාව කාටවත් වෙනස් කරන්න බෑ. මෙන්න චිත්ත නියම. හැබැයි නියම ඔක්කොම ටික තියෙන්නේ කොහෙද? අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, කර්ම රැස් කරගෙන හදාගත්ත වැඩ පිළිලක් ඇද්ද? ඔය වැඩ පිළිල ඇතුළේ. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ගොඩනගාගත්ත ආ යම් කිසි කර්ම ක්‍රියාවලිය නැත්නම් යම් තැනක. ඊතරු නියම එකක්වත් ක්‍රියාත්මක වෙන එකක් ඊතර නෑ. නෑ උතුණියාමේ ක්‍රියාත්මක වෙන්නේ බීජ නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ, ධර්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ, චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ, කර්මයේ තුලින් ගෙනහල්ලා ගොඩ නගපු තැනකයි. හැබැයි කර්මයේ අර පොරෝවාගේ අපි පින්නවා වගේ කර්මයේ ඒක නะ. ඒකෙන් ගොඩ නැගෙන ඒවා තමයි අනික ඔක්කොම විද්‍යාමාන වෙන්නේ. ඒ කර්මයේ අහක් කළා කතා කරන්න බෑ කිව්ව ඕකයි. මේ ඔය ටික තේරුම් ගන්න බැරුව මේ ගස් වලංග වල ගෙඩි හැදෙන ඒවයි ඇලදොර ගංගා ගලන්නේව ධර්ම නියාමයේ කරලා. ඔහොම දේවල් අද පෙන්නා තියෙනවා. බුදුරණන් මහත්තයා දේශනා කරන සතර ඉදිපාද වැඩි වූ කෙනෙකුට මේ ගඟ කිරි ගඟක් වේවා කියලා අදිස්ථාන කළොත් ඒක එහෙම වෙනවා. මේ ගඟ උඩට ගලවා කියලා අදිස්ථාන කළොත් ගඟ උඩට ගලනවා. හැබැයි ධර්ම නියාමයේ පෙන්නට යන ආචාර්යවරු ආචාර්යවදීන් කියන ගංගාව පහළට ගලන එක ධර්ම නියාමයි. හවුද දේශනා කළේ? කොහෙද දේශනා කළා තියෙන්නේ? ගඟ පහළට ගලන එක ධර්ම නියාමයක් කියලා බුද්ධ දේශනාවේ මුළු ත්‍රිපිටකයේ හුවත් පෙන්වන්න දෙයක් නැහැ. කෙතැනකව බුදුරජාණන් වහන්සේ ධර්ම නියාමයේ ගංගා පහළට ගලන එක ධර්ම නියාමයක් කියලා. ඔප්පු කරන සාධකයක් ඔතනකවත්. අයන් ධර්ම නියාමතා කියලා පෙන්ලා තියෙන පරිත්තම පාළිය. තව එකකට පෙන්ලා නැහැ. වෙසකරන් සත්‍යක්‍රියා කළා ගංගා නංගගේ උඩට ගැලුවා. එහෙම කතාවක් අපේ ධර්මයේ තියෙනවා. යම් දාසක සාමි පුරුෂයෙක් මාව මිලියට අරගත්තා නම් ඒ කාලය තුල ඇහැ ඇරලා තවත් පුරුෂයෙක් මගේ පුරුෂයා කියලා මම පිළිගන්නේ මං අවංකවම මේ දවස තුල මේ මගේ ස්වාමියා කියලා අවංකව පිළිගන්න. අන්නේ පහලක් පස්සේ මම හීන මාත්‍රිකෙන් හිත තිබුවේ නෑ. මම විසංගනාක් කරලා මට මේ බලය තිබුණා. මගේ මේ සත්‍යය තිබුණා. මේක හැතනම් මේ ගඟ උඩට ගලවා කියලා අදිස්ත්‍යාමයක් කළා. ගංගා උඩට ගලවා අපි දේශනාවක දෙන සිද්ධිය සත්‍ය ක්‍රියාවත් එක්කලා කරපු වැඩ පිළිවෙලක්. එහෙනම් මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ මොකද්ද? විසාගර කරා නියමයක් වෙනස් කරන්න පුළුවන්. ගංගා පහළ ගාලේක ධර්ම නියමය නේද? ඒක ගැන වෙනස් කළා. ඒක නියමයක්ද? ඉතින් මේක තමයි කියන්නේ ආචාර්යවාද ගත්තාම ධර්මයේ බහ බලන්න විනීත බහ බලන්න ගැලපෙනවද? සැතදිනවා. ගැලපෙන්නේ නැත්නම් සැතදින්නේ නැත්නම් බයිට පිළිගන්න ඕනේ නැහැ. යථාර්ථය හරියට දකින්න ඕනේ. අන්න එහෙම තේරුම් ගත්තාම ওই ටික තේරුම් ගත්තා. ඒ කර්මය තුලින් ගොඩනගාගත්ත දේ තුල ඔය ආකාරවන්නා වූ නියමයන් පහ ඉතුරු නියම හතර කෙනෙකුට වෙනස් කරන්න බැරි නියම හතරක් ක්‍රියාත්මක වෙනවා. මිනිහා සැලකිල්ලෙන් හෝ නොසැලකිල්ලෙන් ආදී කටයුතු කිරීමේදී හිතු හැටියට ඒක කරගන්නත්ද ඒකත් හේතු ගොඩනගා ගන්න ඕන. උපක්‍රමශීලී මානසිකත්වයකින් ගොඩනගා ගන්න පුළුවන් නම් මේක හරීම අමාරු කෙනෙක් පුද්ගලිකව මෙතන ගොඩනගන්නේ. ඒ නිසා තමයි සත්පුරුෂ ගුණයට පත් වෙන්න යම් කෙනෙකුට 100%ක්ම කල්යාණ මිත්‍රයෙක් නිසා මේක හම්බ වෙනවා මිස තනියම කරගන්න පුළුවන් කියලා බුදුරණන් ආශ්‍රය දේශනා කළේ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ 100%ක්ම කල්යාණ මිත්‍රයා නිසා පවතිනවා. කල්යාණ මිත්‍රයා නිදාර බුද්ධ ශාසනේ නැහැ කියලා පින්නුවේ ඒක. තමන්න තනියෙන් ගොඩනගා ගන්න බැහැ මේ යහපත් තත්ත්වය. කල්යාණ මිත්‍ර සම්පත්තියක් තුලින් පුබ්බිලා ගන්න ඕනේ තින්ද. තමන්ම හිතන්න ගියොත් තමා කරපු කර්ම බලවේගෙ මුල් කරගෙන ඒකෙන් තමන්ට ඕනේ කීම යන්න හදනවා මිස හරි අමාරුයි ඔතෙන් එහාට ගන්න. ඉතින් নানা ආකාර ප්‍රකාර උපක්‍රමශීලී ක්‍රම අනුන්ට දෙන සම්‍යා ප්‍රයෝගයකින් අනික් කෙනෙකුට දෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ගුණයෙන් යුක්තව පතුරවන මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයේ තුලින් අනිකෙකුට ආධාරයක් කරන්න පුළුවන්. ගොඩේ අන්නේ ආධාරය කරලා දෙන්න පුළුවන් අන්නේ පුදිරගේ අහකට. මෙන්න මේ නිසාම ලෝක සත්‍යයට කවදා හරි සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් නිවන් අවබෝධ කරන්න පුළුවන් ওই ක්‍රමයේ දිවිච්ච නිසා. එහෙම ක්‍රමයක් ලෝකෙ නිතුණා අනිකෙකුට ආධාරෝපකාරයක් දෙන්න තනියෙන් ගිහිල්ලා මම්ම නිවන් මඟ හොයන්න යනවා කිව්වා. තනියෙන් ඔතෙන් දෙන්න ක්‍රමයක් මූලාරම්භය පහල කරගන්නවත් බෑ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් විදෙන මඟ කමන්ට හොයාගන්න බෑ. ඔන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාම ඒ අවස්ථාව ලැබෙනවා. ඒකෙන් තමයි ඉතින් මිදෙන්නේ. දැන් මේ තවත් එක සුළු ප්‍රශ්නයක් අහන්න මේ බොහෝ නගරවල ගම්වල මේ අධික ශබ්දයෙන් උදේ හතේ පිරිත් දේශනා ආදී දේවල් දානවා. ඉතින් ඒ වගේ දේවල් කරනවා. ශබ්ද විකාශන යන්ත්‍රලාදීන. ඉතින් මේ වගේ දේවල් වලින් බුද්ධලින්ද යහපතක් වෙනට අදා යහපතක් වෙනවා කියන්නේ මේ සා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අවස්ථාව තුලින් අපි දැනගත යුතු වැදගත්ම දෙයක් තියෙනවා. යම් කිසි බුද්ධයෙක් අසත්පුරුෂයෙක් නම් අසත්පුරුෂයා කවි අකමැති නේ සත්පුරුෂ දේවල් වල. එනිසා අසත්පුරුෂයා මේක කෝප කරගෙන වැරදෙනවා ඇත්තමයි. හැබැයි බුදුරජාන් වහන්සේ ඒ දයානුකම්පාවෙන් පෙන්නවා උන්ට බණ කියන්න එපා. බණ අහලා ඉතින් උන් පව් කරගන්න අපරාධ. ඒක හිත උන්ට බණ කියන්න එපා. සද්දේ අනුන්ට කරදරයක් නම් එහෙම වුන නිසා උන් අනුකම්පා කරලා ඒ සද්දේ නොකර ඉන්න. මේ සද්දේ වටිනාකම නම් අසීමිතයි. ඒ වුණත් ඒකෙන් වැඩ ගන්න ගිහින් අසත්පුරුෂයා විනාශයටපත් වෙන නිසා. වටිනා දේ නමුත් නුසුදුසු දෙන කරන්න එපා කියලා කියන්නේ. එතන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට අදිත්‍යාන කරපු සීමාවේ අඟලක්වත් ඈතරේක ඇහින්නේ. මනහඳ ආපු හැටි ඉතල බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ සීමාව ඉක්මවා යන්නේ අඟලක්වත් ඈතර කන්දිහා ඉදියා තහන්නට. එහෙම අදිත්‍යානයක් කරලායි ධර්ම දේශනා කළේ. මොකද හේතුව? අර මාරපාශීක පිළිත් වට කරගෙන ඉන්න උන් ඔක්කොම බයිඩ පටන් ගන්නවා හැපෙන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ. ධර්මයට දොස් කිව්ව තුන් මහා අපාගත වෙන හින්දා අදිස්ථාන කළා සීමා පනවනවා. මේ සීමාවෙන් ඈතට මේ හඬ යන්න එපා. හඬ අවශ්‍ය කෙනාට ගරුත්වයෙන් ගන්න මේ සීමාවට හඬ යන්න. මෙන්න මෙහෙම කළා බුදුරජාණන් වහන්සේ නම් ඉදිරිය කළා. ඒක අනික් අයට පුළුවන් හැකියාවක් නෙමෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දිරියන හැකියාවක්. නිසා උන්වහන්සේ සීමා කළේ එහෙම කරනවා. ඉතින් අනික් අවස්ථාවල අපි දැනගන්න ඕනේ තැනේ හැටියටවත් බලාගෙන. දැන් ධර්ම දේශනා කරන වෙලාවේදී බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනකොටම අල්ලපු හැටි හිටම චුන්දසූකර 1000ක් බණපදයක් දේශනා කළිට නෑ ඔච්චර අවස්ථාව ළඟ ඉඳලා. මොකද කිය අහගහම කිව්වා ඌ අපාගත වෙනවා මම බණ කිව්වා නෝ. සාමිනී ඒ කොහොමද? ඌ බණ අහන එකෙක් නෙමෙයි. එයා සත්පුරුෂයා. මම ඌට බණ කියන්නේ ඌ මටත් බයිනවා ධර්මයට දොස් කියනවා. එහෙම කළාම ඌ යන්නේ අතවහ නරකයට. ඌරමත්නේගේ වැරදි කියන්න ගියා නම් ඌට ඌ සිද්ධ කරගන්නේ ඒක. ඌරමරු පාප කර්මය යන තරමට ඌ ඒක ඔසුපත් නරකයේ ගිහිපන්. අද ඒකටයි කෑ ගහන්නේ. මම බණ කියන්නේ ගියා නම් එහෙම ඌ මට බැනලා හිටන් ධර්මයට දොස් කියලා. අද යන්නේ ඔසුපත් නරකයේ නෙමෙයි අතවහ නරකයේ. ඒක මහා පරාදයක්. ඒකෙන් තමයි ඌට බණ කිව්වේ. ධර්ම දේශනා කළේ නෑ කිව්වා. මෙන්න මේ වගේ බුද්ධලයාට මේ යහපත සලසන ධර්ම දේශනා කරන්න කිව්වා නෙමෙයි උන් හින ගහලා වෙනසිල යන්නේ ධර්ම දේශනා කරන්න කියන්නේ නීගෝණේ කරන්න. සාල්කන්නේ වෙනසිල යනවා. උන්ට යහපතකින් ධර්ම දේශනා කරන්න නැහැ කියන එක වචනේ කිව්වට ඒක යථාර්ථය යන්නේ ඒක. ධර්මයේ උන්ට ඇහුණා නම් උන් වෙනසෙනා ධර්මයට බැහැ. මේක වැද්ද. අනික් කාරණේ ධර්මානුකූලව දකින්න තව පැත්තක් තමයි. මේක විප්ලවීය විදිහට අදහස් ගත්තත් නොකිය වැද්දියක් වෙනවා. ධර්ම දේශනා කලින් පිරිත් කියේටි යම් කිසි නියමයක් තියෙනවා. නියම ක්‍රමයක් තියෙනවා. ඒ පිරිත් කියේටි ක්‍රම හතාවල් ඉක්මවලා පිරිත් කියන්න ගියාම ඒකෙන් ඇවතක් සිද්ධ වෙනවා කියලා පෙන්නනවා. දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකයි කෙටි අක්ෂරයක් මාත්‍රා එකයි අල් අක්ෂරයක් මාත්‍රා භාගයයි. ඔය ක්‍රමයට අකුරු ඇදීන අදින ප්‍රමාණයේ සීමාව ඉක්මවලා යම් කෙනෙක් පිරිත් කියනවා නම් අදින මාත්‍රා පාසහව නැවතක් කියලා පෙන්නනවා. අපත් වෙන. එහෙනම් අද මේ කියව හැමතැනම දාගින්න පිරිත ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රම රටාවරණෝ කියන පිටකද්ද ලෝකයට අපත් වෙන එකද? අපත් වෙන එක නොකර ඉන්න තරමට හොඳ. කිය අදිනකොට ඒ වන් කියන එක කියන්නේ ගියාම කොච්චර වැරදි සිද්ධ කරගත්තාද? මාත්‍රා කීයක් කිව්වා? වන් කියනට බිංදුවට තියෙන්නේ මාත්‍රා භාගය. ඒවන් කියලා පටන් ගත්තා. ඔය කියලා අදිනකොට මාතලා 200ක් ඉතර ගිහිල්ලා. හැබැයි 200ක් ඉතර වෙන්නේ ඒවන් කියන දේ. මේ ඔය જાතියක මිනිසුන්ට ඇහිලා මිනිස්සු සාදුකාර දී අහගෙන ඉතියේ මොකද වෙන්නේ? හැබැයි ඔතන සාදුකාර දුන්නා මිසක් මිනිහත් පිටිතර සාදුකාර දීලා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාත්‍රා ඉක්මවන්න එපා කිව්වනම් එපාමයි. තරංගස් සරේ. ඒ වගේම මිහි මදුර සරේ බුදුරජාණන් වහන්සේ අනුමත කරා. ඒකේ යහපතක් වෙනවා. හැබැයි මාත්‍රායික් මේ ගොත් අයහපතක් වෙනවා. කෝ පිළිගන්නේ කවුද? විනය පිළිලා තියෙන පිළිගන්නේ කවුද? ගීත සරේ ගායන දෙපා කිව්වා. අභිගීත සරයක් තියෙනවා. ගාථාගේ කියන ඉසු ක්‍රමය. ඒ සාසනික හඳලාගෙන ක්‍රමයක් තියෙනවා. අයකට කියන අභිගීත. ගීත සරේ කියන්නේ අර මාත්‍රා සීමාව ඉක්මවලා මාත්‍රා ඇදලා ගන්න ක්‍රමය. න භික්කවේ ගීතසරේන ගායිතබ්බ යෝ ගායේ ආපති දුක්කටස් මහණනි ගීතසරේන් ගයන්න එපා දුක්කට ආපතිරවත් වෙනවා. න බුදුරන් වහන්සේ මෙහෙම දේශනා කළ විනී පිටතර පැහැදිලිව පෙන්නලා තියදී ඇයි ගීතසරේන් ගය? ඉතින් ඒක අහගත්තාට පස්සේ මොකද වෙන්නේ? අන්න ආචාරවාදීන් ආවට පස්සේ ආචාරවාදය අත්නොමතිකා එකතු වෙලා හිටන් හදාගත්ත පිළිත් කියන ක්‍රමයේ හතාවක් අද තියෙනවා. දැන් එන පඬිත් වෙලා ඉන්න හරි අමාරුයි මේ කියොත් එහෙම ඒගොල්ලෝ බයිනවා මිසක් කවදාවත් පිළිගන්නේ නැහැ ධර්මයේ විනය මෙහෙම කියා තියෙනවා කිව්වා. ඉතින් අපිට ඕන විදිහට කියන්න ගියලා වෙනසෙ. පොඩ්ඩක් හිතලා බලන්න මෙන්න මේ ටික. යම් කෙනෙක් යහපත් දෙයක් කළා නම් මෙලොවත් යහපතක් පරලොවත් යහපතක් නිවනටත් හේතු වෙනවා. එහෙනම් මේ ධර්මයේ සත්‍යයනා කළා නම් ධර්මානුසාරයෙන් කටයුතු කළා නම් උඩ මෙලොවත් යහපත පරලොවත් යහපත නිවන ලැබෙනවා කියලා තුන් තැන අභිවෘද්ධිය ලැබෙනවා. ඒක යහපතේ ස්වභාවය වෙන්නේ. එහෙනම් යම් පිටි කෙනෙක් උදේ ඉඳන් රැය වෙනකන් වෙ ගියක් ගියක් ගාන ඔක්කොම කරලා දියා පිළිත් කියලා අපි ගිහි පිටින්වත් පිරිසක් ඉන්නවා. කරන්නේ ලෝකෙට කොච්චර යහපතද කියලා අපි ඊයනුව බැලුවෝ. මෙලෝ ආභිරුදිය ඉස්සලා ගිහින් බැලුවොත් එහෙම ගෙදරට ගිහින් බැලුවොත් මොකද වෙන්නේ? හොඳට හිතලා බලන්න දිනුව කොහොමද කියලා. ඒ ගෙදරට ගිහින් බලපුවා ගේ භූත විමානයක් වගේ. ඕක නැද්ද කියලා හිතලා බලන්න පිළිත් කියන එක ගෙවල් වලට ගිහිල්ලා. පිරික්කේ නායක පින්නතාගේ ඉඳිට ගිහලා බලන්න ඒකට වඩා වෙනසක් කියලා නැද්ද කියලා. තමන්ගේ වස්තු සම්පත් පිරිහිලා. එක එක විදිහේ දුර්ගන්ධයන් ගේවති. අමනුෂ ගන්ධයක්. ගේයි බලපුවහම පිටි හිල්ලේලා කැඩිලා ආරාමේල එකක්වත් ප්‍රතිසංස්කරණයක් නැහැ. ඇහුවා කියන්නේ අපිට ඕවා ඕනේ ඔක අනිච්චයි. අනිච්චයි ධර්මයේ හරියන්නේ නැතිව කරගන්න විදිහ නැතිව ඉඳලා ඉන්නවා නෝ කියන්නේ එහෙම කවුරුත් අහුවා. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ ධර්ම මාර්ගය අනුගමනය කරන කෙනෙකුට මෙලෝ පිරිහීමක් එනවා කියලා. අසීමිත ලැබීමක් එනවා. ගංගා ගලන්නේ නැහැ එනවා. හරියට කරගෙන යන අය. නමුත් ඒව අල්ලන්නේ නැති එක වෙනම දෙයක්. සම්පත් ලැබීම ගංගා ගලනවා. උහුට ඇත්තස් ගව මහීසාදී නොයකාකර සත්ව සම්පත් ලැබෙනවා. භවභෝග සස්ති කියලා භවභෝග සම්පත් ලැබෙනවා. සේනා සම්පත් ලැබෙනවා. මේ ආදි වශයෙන් මහා අභිවෘද්ධිය මෙලෝ පහල වෙනවා කියලා පෙන්වන අය ගංගා ගලන්නේ. ආර්ය බුද්ධිලේ පිරිහිච්ච කොටසක් හැටියට හිඟා කකා ඉන්න කොටසක් හැටියට පෙන්වුවේ නැහැ. ඒ ආර්යත්වයේ සමග ලැබෙන සාන්තියේ ඵලයේ ඒ විදිහට ලැබෙනවා කියලා පෙන්නලා තියෙනවා. ඔහු ශ්‍රද්ධාවෙන් වැඩෙනවා, සීලයෙන් වැඩෙනවා, ත්‍ෘතයෙන් වැඩෙනවා, ත්‍යාගයෙන් වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා, ආධ්‍යාත්මික වැඩි මෙහෙම සිද්ධ වෙනවා කියලා පෙන්වනවා. භවභෝග සම්පත්තියෙන් මිල මුදල් වලින් ගව මහීසාදී සතුන්ගෙන් ඒ වගේම පිරි සම්පත්තියේ මේ ආකාරයෙන් පස්සාකාරයෙන් බාහිරි වෙන්නවා කියලා පෙන්නනවා. අභ්‍යන්තර බාහිර කියන අභිරුද්ධ දෙකක්ම සෝවාන් කුද්දලියට සිද්ධ වෙනවා කියලා පෙන්නනවා. හැබැයි වරද්දගත්තාට පස්සේ තමයි විනාශ වෙන්නේ. වරද්දගත්තේ නැත්නම් බෞද්ධයේ පිරිවන්න කෙනෙක් නැහැ ලෝකෙ. ඒ නිසා තමයි එක වීගුල් ලක්කාගෙන ලංකාව එකරුණේ අනික් කෙනෙකුට කියත් මාරු කරන තැනක් නැති වුණා අපේ ඓතිහාසිකය තිබුණා කියලා කියන්නේ. බෞද්ධ හිතපු හිඳ සියලු ආකාරයෙන් අභිවෘද්ධිය නැගිච්ච හිඳ. සර්වාභරණයෙන් සැරසිච්ච කාන්තාවකට එකරුණේ අනික් කෙනෙකුට යන්න පුළුවන් ආපදාවක් නැතුව ඒ බං සුචාරිතයක් තිබුණා කියලා. අපි ඉතිහාස කතාවල ඒ කාලේ තමයි තිබුණේ. මේ රටේ මිනිස්සුන්ට ඔක්කොම කන්න බොන්න ඔක්කොම කාලා ගිය පිටහට වුණා. දාන්නේ යවුව කියන කාලයක් අපි වැරකුම් බාර හදිරුවන් කාලේ ගැන අපි මහලුකොට ඉතිහාස කතාව කියකේ අපි වර්ණනා කරගෙන ඉන්නේ. උද්දාමයේ ඉන්නේ ඔකට. උද්දාමයේ ඉන්නේ මේ තිබුණේ. ඇයි ඒ කාලේ එහෙම කරන්නේ? දැන් බැරි කියලා හොයන්නේ. අන්න හෙව්වනම් පේනවා දැන් බැරි වෙන්නේ හේතුව වැහිලා තියෙන්නේ. එදා තිබිච්ච බෞද්ධත්වයේ අද නැති නිසා. අද තියෙන දෘෂ්ටිවාදීන්ගේ මත සංකල්ප. මේවා නිසා බෞද්ධත්වයේ වෙනකොට එක එක ඒවා හදාගෙන බුදුරජාණන් වහන්සේටත් වැඩි ශීලවන්තයෝ විහි වෙලා ඉන්නවා එක එක જાතිය. බුදුරජාණන් වහන්සේනේ මාස් වාස නොකරයි අද ඉන්නවා කියලා ඊට වඩා සිල්පදයක් හදාගන්න තියෙනවා. නැති සිල්පද ඇති කරගෙන අපි ඉඳා ඉන්න අපි හරි කියලා. සිද්ධ වෙන්නේ මොකද්ද? අධර්මයක් ධර්මයේ කරලා, අවිනයක් විනය කරලා, විනයක් අවිනය කරලා කටයුතු කරපු කෙනාට අපාගතයෙන් පාර කැපෙනවා දන්නේ. හිතා ඉන්නේ සුන්දර ලෝකයකට යයි අපි මෙතන සුද්ධයි කියන. දෘෂ්ටිය මතවාදී තරම් බලවත්. මේවා අද වෙහිලා තියෙන දේවල් නිසා ලෝක සත්‍යයට කියන්නත් අමාරු සත්‍යෙට විප්ලවයක් කරන්න දෙනවා මේවා කියන්නේ කිව්වොත් අපිට බයිද. ඛණ්ඩ කෑදරකමට සත්‍යය හදායන් තියෙන එකක් කියලා මට වන්නේ. ඊහා කියන්නේ ඒක. ඒ වුණා කරන්න දෙයක් නැහැ. බුද්ධාම දායන කම්පාවෙන් පෙන්වන්න දෙනවා. පක්ලම ඔගේ ඇත්ත එකයි දැන් සත්‍ය එකයි මට ඔගේ ප්‍රශ්නයක් නැහැ. බඩට ගිර ගන්න ආහාරය ජීවිතය පාත්තන් තියලා මට හොඳරම ඇති. ඒ වුණාට ඒක නෙමෙයි යථාර්ථයේ පින්න වෙන හැම මිනිස්සු අමාරු වෙනවා. ඒසත් බුද්ධ ඥානවත් දේශනා කරපු ධර්මයට අනුකූලව පේනද නැහැ සත්ත ප්‍රණීත බුද්ධ ඥානවත් දේශනා කරලා තියෙනවා ප්‍රණීතෙන් දන් දීම නිසා ලැබෙන ප්‍රණීත ඵලයක් වෙන්නලා තියෙනවා. ඒ වගේම ප්‍රාණඝාතය කියන්නේ මොකද්ද? සත්ව හිංසාව කියන්නේ මොකද්ද? මස් මාංශ කියන්නේ මොකද්ද කියලා හොඳට පැහැදිලිව සූත්‍ර ගණනාවක් වෙන්නලා තියෙනවා. ඒවා කොහොම පැත්තකින් තියලා ඒක දෘෂ්ටි මතවාදවල එල්බගින එක එක නම අමුතු බණ හදනවා. ලොකුරු විනාදයකටපත් වෙනවා. ඒකයි වෙන්නේ ඒක. ඉතින් ඒ නිසා මෙතින් අපි දකින්න ඕනේ මේ දැන්ට ඔය කරන පද වරද්දලා මාත්‍රා වරද්දලා කියන එක නම් කරට ඇහිච්ච නැති තරමට හොඳයි. නොකියව තරමට හොඳයි. ක්‍රමානුකූලව කියන පිළිත ඇහිච්ච තරමට හොඳයි. කියපු තරමට හොඳයි. අසන දරන වනපොත් කරන නිතර භාවිතා කරන ඇට සතල දෙහයන් වැඩෙනවා. තීර භාවිතපත් වෙනවා කියලා දේශනා කළා තියෙනවා. ඉනංගි ධර්ම සද්ගායනා කරනයි පී සද්ගායනා කරන ඇට ධ්‍යාන වැඩෙනවා. මාර්ගඵල අවබෝධයක් ලැබෙනවා. ඒ හේතු එකම ලැබෙනවා. හැබැයි දැන් කරන ක්‍රමෙත් ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා බලපුවාම ඇවැත් සිද්ධ වෙන විදියට වරද්දලා කියන්න ගියාම ලැබෙන්නේ දින එකක් නැති වෙනවා මිස. ලැබෙන්නේ කොහොමද? කියන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ දක්ෂ ආචාර්යවරු අතරින් ඒ දහම් හඳ දහම් ක්‍රමේ අහලා අනුගමනය කරලා එතෙන්ට ඇවිදින් ඉන්න ඕනේ. එහෙ ප්‍රගුණ කරගන්න ඕනේ. ගීතසරින් පිළිත් කියන්නේ කියලා විනාශ වෙන්නේ නැතුව. අපිට ඕන හැටියට කිව්වට හරියන්නේ නැහැ. ගාතාවක් කිව්වා ගාතාවක් කියන්නේ ගාතා ශෛලියක් තියෙනවා. අභිගීත කියලා එකට කියන්නේ. අභිගීත හර කියන එක බොහොම විහිදි. එක එක අකුරක් ගානේ පැහැදිලි. පිරිතක සූත්‍රයක් කියනකොට අකුරක් අඳුර ගන්න කොච්චරලා එනවද? ඒ කියන එක කියන්නේ එහෙමයි. කියලා පටන් ගන්නවා. වායන කියන්නේ තමයි යන්නේ. අන්තිමට. ඔයෝ ඒවං මේ සුතං ඒකං සමයං භගවා අනේ යන පිළිස් හතර අකුරක් අකුරක් ගානේ පැහැදිලි සාවත්තියං විහෙරති 제තවනි අනාථ පින්දිකත් ආරාමේ ඕන දෙන ගානට කියන්නේ නැවතුන දීර්ඝාක්ෂරේ මාත්‍රා දෙකයි කෙටි අක්ෂරේ මාත්‍රා එකයි අල්ලාක්ෂරේ මාත්‍රා වාගේ පදේ පදේ වෙන්නේ එකදෙනකවත් අඩු නෑ වැඩි නෑ සත් මෙන්න මේ ක්‍රමයේ පිළිත් කියන්නේ කියලා දේශනා කරන්නේ පිළිත් හරිම සාන්තයි සාන්තිය සමාධියටපත් වෙනවා ගාතාවක් ගත්තත් ඒ රටාව ගන්නවා ඉතින් ඒ රටාව ලහගෙන දරාගන්න උගන්වන්න ගුරුවරයෙක් නැත්නම් එහෙම සමාධි ඥානයක් තිබෙන හඳ මතුනේත් නැත්නම් කාගෙන් ඉගෙන ගන්නද ඒ බඳු පද රටාවක් යම් දාසකව ගෙනාවන අන්නේ ආචාර්ය පරපුරෙන් ඒ හඳ ගෙනෙන සාක්කාර අන්නේ පරපුරට ධාන මාර්ගඵල ලැබීමේ හේතු වාසනාවක් ලැබෙනවා දහමාල ලෝකයේ සාන්තියෙන් පැතිරෙන්නක් හේතු වෙනවා. එන පිරිත් සද්ගායනා කරනේ ලෝකයේ අති වටිනාම දේ. කන මාත්‍රයක් ඇහුණා මිහියාගේ හිත සාන්තියටපත් වෙනවා. මිනිසු දොස් කියන්නේ ප්‍රධාන කාරණේ මොකද හේතු වාසනා තියෙන 100%කට විස සද්දේ විස වෙනවා. පිරිත් සද්දේ නෙමෙයි අහන්නේ. ඇවැත් සද්දේ. ඉතින් ඇවැත් සද්දේට මිනිසුන්ගේ හිත දුසිය වෙනවා. මේ ආර්ය උපවාදය ගැන මේ පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ ආර්ය උපවාදය සිද්ධ වීමට ආර්ය උත්මයෙකු ඉදිරියේ නොවන තැනකදී නිඳා කිරීම, පරිභව කිරීම, බැන වැදීම ආදී නිසා ආර්ය උපවාදය සිද්ධ වෙනවාද කියලා. දැන් මෙහෙමයි තේරුම. දැන් ආර්ය උපවාදය එකක්, තුනුරුවන් ගුණයේ උපවාදය තව එකක්. දැන් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කිව්වහම පුද්ගලත්වයේ ඉක්මවාගිය ගුණය. යම් කෙනෙක් තුනුරුවන් ගුණයේද කරකලොත් එහෙම තමන් තනියෙන් ඉඳගෙන කරත් කොතන ඉඳගෙන කරත් ඒක තුනුරුවන් ගුණයෙන් නිගඩු කිරීම අපහාස කිරීමේ මහා පාපයට අහු වෙනවා. දැන් අපි හිතමු මෙහෙම තියා. ජෝතිපාල මානවකයි ගටිකාර කියනවා කුඹල්කරු කියන දෙන්න. අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුරන් වහන්සේ කාලෙදී. කාශ්‍යප බුදුරන් වහන්සේ ළඟට ගියෙත් නෑ උන්වහන්සේගේ සද්ද ඇහුනේත් නෑ. නාන්න ගිහින් ඉන්න තැනකදී 3-6 වතාවක් අපවාදයක් කළා. ඔය මුදු මහනතමන බුදු බවද්ද. දැන් අපවාද කරේ පුද්ගලයාම තැන් බැලුවොත් ගටිකාර තෝ කාලකන්ණිය කියලා එයාට එහෙම එපෙන්නේ නෑ. ගටිකාර තාරිය පුද්ගලයා. නැ බුදුරජාණන් වහන්සේ නැති තැනක තමයි බුදුරජාණන් වහන්සේට දොස් කිව්වේ ඔය මුදු මහනතමන බුදු බවද්ද කියේ. 6 වතාවක් කිව්වේ කියලා උපවාද පාප කර්ම නිසා උන්වහන්සේට ලෝතර බුදු වෙන 6 අවුරුද්දක් දොස් කරා ක්‍රියා කරන්න උනා කියලා. කර්ම විපාක විස්තරය 12ක් කර්ම විපාක 12ක් විග්‍රහ කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන පෙන්නනවා. එන එක තුපාදයක් වුණා. හොඳ ඉදිරියට කරපු උපවාදයක් තිබුණ තැන තියෙනවා. මගේ පාසලට උත්තර දුන්නේ නැහැ කකුල් දෙක අල්ලලා ගහනවා ගංගෙන් එහා පැත්තට පල්ලා පපුව පල්ලා එන්න උන්ගේ කැවුට එළියට අදිනවා. දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේට බැන බැන ආලෝකය ඇසියා වනහන් ඉඳගත්. හැබැයි අනේ සාමී පොඩ්ඩක් ඉඳ වනහන් ඉඳලා උපවාස සමා කර ගන්න ඕනේ කියලා සමා කරගෙන එහෙම හිටියේ නැහැ. දීපංග පුළුවන් නම් උත්තර කීකේ තමයි හිටියේ. හැබැයි ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා සෝවාන් ඵලයටත් පත් වුණා. ආර්ය උපවාදයේ කමාරකට හොවන් ඉන්න පුළුවන්. කොතනින්ද කමාව ලැබෙන්නේ? යම් කිසි මනසක් තුළ පදුට්ටතාවයක් ඇති කරගෙන කියන කතාව ඒක. පුද්ගලයා කතහලක් ලගලා කියන ගති ලක්ෂණ තව ඒක. අපි ඉස්සෙල්ලත් ගැන කිව්ව සමහර කෙනෙක් ඉන්නවා. මෙහට වර පට්ට කියන වචනේ කියලා කතා කරලා. වකරංගුවත් ඒක. ඉතින් ඇඳ කන ගෙවි හොඳ පදිය කියලා. අම්ම පිහියෙන් ඇල්ල කෑලි කෑලි කපලා තමයි කියලා හිතන අඳ ගහපු හැටි. අමාරු විශේෂ කතාවක හැටි කතා විලාසය. කොහෙද මම යන්නේ? අනිත් එකක්ව කරන්නේ. එන්නේ එන්නේ ඉන්නේ අයිසෙරි එහෙම කතා කරනවා. අර අඳ ගහපු හැටි බලපුවාම නะ ආයි නැ කෑලි ඉතුරු කළා කියලා හින්දා මේ පිටි පිටි කපයි කියලා හිතන අඳ ගහ කතාවක හැටි. මේ මිනිසුන්ගේ කතා හැදියක් තියෙනවා. මෙන්න මේවාගේ යකාගේ කතා හැදිය ඔන්නෝ. යස ගතිකයාගේ හැටිත් ඔහොමයි. කතා කරන්නේ අමු ගොමු බරයන් කන්දවා. ඒ කිව්ව පළියෙදම යකා හිතන තරම් කලු නෑ කියවයි කතාවේ හැටියට උ කරන්නේ. ඉතින් යෝගි පපුව බලනවා කැවුතු අදිනවා කකුල් දැල ගහනවා පොළවේ. කොහොම තමයි කතා කරන්නේ කියන්නේ කිව්වට මනසක හිටියේ. මනසාතේ පදුත්තේන වාසතිවා කරවති වා වුණා නම් උපවාදේ ලැබෙනවා. පදුට්ට මනසෙන් වුණා. පදුට්ට මනස කියන එක එකක්. ප්‍රසන්න මනස තව එකක්. යා උපවාද කරනවා කියන්නේ හලින් නෙමෙයි. ඒ සමග තියෙන පදුට්ට මානසිකත්වයේ තියෙන්න ඕනේ. එන උපවාදයක් ගොඩ නැගින්නේ පදුට මානසිකත්වයත් එක්කලා නැගෙන හැඳින්. ඉතින් ඒතොර අපි දකින්න ඕනේ බණ වදිනවා කිව්වහම පරිභව කරනවා කිව්වහම ඉදිරියේ හෝ බාහිර තැනක හෝ පදුට මනසින් යුතුව කරන පුද්ගලයාට මේ කියන්නා වූ දූෂිතතාවය නැගෙනවා. උපවාදයේ නැගෙනවා. දැන් අපි කියන්නේ බුදුරජාණන් වහන්සේට බැන්නා කියමු. අද ආර්ය උපවාදයක් නැගින්නේ නැහැ. කොහොම බුදුරජාණන් වහන්සේ? මොනවද පිරිනව පාලා? හොඳ කිව්වොත් ගුණ ලැබෙනවා නම් නරක කිව්වොත් මේ සාප ලැබෙන්නේ නැහැ. ප්‍රශංසා කළොත් බුදුරජාණන් වහන්සේ අද ප්‍රශංසා කළොත් යහපත පිනක් සිද්ධ වෙනවා නේ. උන්වහන්සේට උපවාද කළොත් පව සිද්ධ වෙන්නේ නැද්ද? මේ ආර්යයන්ගේ උපවාදයක් වෙන්නේ නැහැ. එහෙනම් ජීවත් වෙලා හිටියත් උන්වහන්සේලා පිරිනුවම් පාලා හිටියත් ඒ ගුණේට ඒ නාමයට යම් කිසි පුද්ගලෙන් නිගරු කරනකොට උපවාද නැගෙනවා. ගුණ කියනකොට සිහි කරනකොට පින යහපත නැගෙනවා. ඉතින් අපි ඉතින් ඒ කිව්ව හැටියට කමා කරගන්නත් පුළුවන්. එහෙම වෙලා තියෙනවා නම් කමා කරගන්න ඕන. නැති තැන කිව්ව එකට නැතිනම කමා කරගත්තා ඒක. ඉස්සරහට ගිහිල්ලාම කිව්වනම් එහෙමත් කමා කරගත්තා ඒක. සමහරවිට පින්නවා පාන්න පුළුවන්. උන්හාද රාතන් වාදිනවා අපි දන්නේ බැන්න. අද බැලලා ඉතින් පස්සේ හිතුණා අපරාධ මං කරගත්ත පාපයන් හිතකින් සමා කරගන්නවා කියන උන්හාද ඒ දැනවල පින්නවා පාල්. දැන් කාට කියනවා කමා කරා. හැබැයි අපි අටුවා විග්‍රහ කරන්නේ වැදිනවා වල් ළඟට ගිහිල්ලා තොහන ළඟට ගිහිල්ලා ඒ ඉස්හානිය කියලා හයි කමා කරගන්න පුළුවන් කියන්නේ. දැන් පුද්ගලයාගේ අවශ්‍යතාවයක් ඒක නෑ කමා කරන්නේ. කමා කර ගැනීම දිනේ වරද වරද හැටියට දැකලා ඒකෙන් මිදෙන බලාපොරොත්තු වෙන මතු වරද නොකරන බවට ආයිති සංවරයේ පිහිටුවාම කමාව හම්බ වෙනවා කියලා. වරදට කමාව ලැබෙන්නේ එහෙමයි. ඒක අනික් බැනුමට ගෝචර වෙච්ච මහරහතන් වහන්සේ නමක් හෝ ආර්ය පුද්ගලයේ මේකට අවශ්‍ය නෑ. එයාට කමාව ඉන්නේ. ඒ මුල්ලන් ඒ අය මොනවා බැන්නා තියා මොනවා කළා කියවත් ආර්යව කමා කරලාමයි ඉන්නේ. කවදා හරි අපිට යථාර්ථයේ වැටහිවා. කවදා හරි සුභතිය දේවා යහපත් හිතේ වැඩේවා. නිවන් අවබෝධ කරාවා මේ අදහස තමයි ආර්යයන්ගේ තියන්නේ. ඉතින් ආර්යයා ළඟ හෝ නොළඟ ඒක දැන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සමාවිසි යම්කිසි මානසිකත්වයේ දූෂ්‍ය කරගත්තා නම් ඒක අරගත්තා නම් යම් ප්‍රේමිකින් තමන්ට කමාව තියෙනවා. ඒක අර ගැනීමට තිබෙන වැඩි උපනිශ්‍රේ තමයි. අර ළඟට ගිහිලා කමා කරගන්නවා, රෝහල් ළඟට ගිහිලා කමා කරනවා ආදී කිව්වේ තම තමන්ට වැඩිපුර ආධාරයක් උපකාරයක් ඒ කමා කරන වැඩි වෙලෙ ලබා ගන්නයි. නැන නෝන ඇති බුද්ධලයාට ඒ අතර කතරගන්නු ගියා. හිටපු තැන ඉඳගෙන. මං අතින් මෙබඳු වරද සිද්ධ වුණා. ආර්ය උත්තමයන් කෙරෙහි මාගේ මින්පසු උන්වහන්සේ කෙරෙහි විතරක් නෙමෙයි. ආර්ය උත්තමිය කොහේ හිටියත් උන්වහන්සේලා කෙරෙහි මම විවේචනය කරන්න යන්නේ. අනුන් විවේචනය කරන්න යන්නේ ඒකයි මේ ලොකු අරද ඒක කරන්න බැරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මා හෝ මා වැනි කෙනෙක් හැර තව කෙනෙකුට විවේචනය කරන්න කෙනෙක් ලෝකේ නැහැ කියලා. අපි කොහොමද කෙනෙක් විවේචනය කරන්නේ? යම් කෙනෙක්ගේ ගුණ දෝෂ විවේචනයක් කරනවා නම් මා හෝ මා වැන්නේ හැර තව කෙනෙක් නෑ. නං අසම සමනා බුදුරජාණන් වහන්සේ මා හෝ මා වැන්න කියන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නම. එහෙනම් කෙනෙක්ගේ ගුණ දෝෂ විවේචනයක් එල්ල කරලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ හැර බුදුවරයෙක් හැර තව කෙනෙක් ලෝකේ නෑ. එම් දේශනා කලේ මොකද? තමන්ගේ වැරද්ද තමන්ට හදා ගන්න විදිහක් එක එකාගේ වැරදි හොයන්න නෙමෙයි. තමන්ගේ වැරද්ද දැකලා තමන් හදා ගන්න. අනුන්ගේ වැරදි අනුන් හදා ගන්න. තම තමන් වැරදි තම තමන් හදා ගන්න බුද්ධහමාවක් නිසා. අනික් එකාගේ ඉදි ගහ අනිකේ වැරදි හොයන જાතිය එකක් ඒවා කීයේ හදාලා යන එකක් නෙමෙයි බුද්ධහම කියන්නේ. තම තමන්ට වරද නැහැ වරද හොයාගන්න මෙන්න මෙහෙම ප්‍රාණඝාතයේ වැරදිද හරිද? තමන්ට අවැරද අනුන්ට අවැරද වැරදද? සුචාර්ථක දුචාර්ථක නිගමනය කරගෙන යන්නේ ධර්මයේ තුල. දැන් ගත්තම මොකද? තමන්ටත් අවැදයි අනුන්ටත් අවැදයි. දුචාර්ථකයි. ඔකල විත්තා. තීරණය කළ විත්තේ මොකද? අවංග තීරණේ ඥානවන්ත තීරණේ මොකද්ද? ප්‍රාණඝාතයේ සත්ව හිංසාව නොකළ විත්තේ. සත්ව ඝාතනය නොකළ විත්තේ. ඔන්න ධර්මයේ කැමති කෙනෙක් ඉතින් ඔන්න පිළිපොදි. තම තමන් සතු විඳුන්ටි. මම තේරුම් අරගෙන මම කරන්නේ. මම හිංසා කරන්නේ. මගෙන් විය යුතු වැඩ කොට ඔච්චරයි. ධර්මයේ දැනගත්තා මම විශ්වාස ධර්මයේ විශ්වාස කරනවා වැදගත්කමක් දන්නවා දිවි හේතු කරා මම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ සත්ව හිංසාවක් කරන්නේ මම තීරණය කළා ඔබ ඔබත් එක්ක මම තීරණය කළා ඔබ කරගන්න ඕනේ මට බෑ එන්නේ මම ඔබ බෑ නිකන් ඒක ඔබේ වැඩක් ඔබේ විදිහම ඔබ සතුයි මගේ විදිහම මා සතුයි බුදුදහම කියන්නේ ඕකයි ඔන්න ඔය ටික තේරුම් ගත්තා නම් අපිට විශාල ප්‍රශ්න ගොඩකින් අද ගහකට නෙවෙයිලා හැම වෙලෙම වෙලා තියෙන මොකද අනිකාගේ ඇඟිලි ගහලා තිබිච්ච සංසාර පුරුද්දත් එක්ක ලාගුණා ওই පුරුද්ද නිසා. එකෙකුට එකෙක් ලං වෙලා සමාජයේ ජීවත් වෙන්න බෑ දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බෑ කහ කොටා ගන්නවා බලා ගන්න. අනුන්ගේ අරු කලු හොය හොය උන්ට බයින්ද කියලා උන් හදන්න ගිහිල්ලා. තාමාගේ කුණු ගොඩ එහෙම ඉස්ස අවුලුවේ බූති ආයෙන මං සුදනා කියනවා කියලා කතාවක් තියෙනවා. ඕකම තමයි ලෝකේ හැර වෙලා තියෙන්නේ. තමන්ගේ අඩු පාඩුව හොයන්න බැරි කම නිසා තමයි සතිපට්ඨානිය නැති. මම හිතන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද රාගයේද ද්වේෂයේද මෝහයේද හේතු වෙනවද? ලෝභයේ ද්වේෂයේ මොහයේ හේතු වෙනවද එහෙනම් මම ඒවත් අරිනවා පහ කර තමයි. සාගක්ෂයේ ද්වේෂක්ෂයේ මොහක්ෂයේ මම හිතන කියන කරන දේ හේතු වෙනවනම් මම ඒක අනුගමනය කරනවා. මෙන්න හතිපට්ඨානිය වෙන්න තියෙන. ඕකර ඉරගොින්න අනුන්ගේ කොහෙන්ද හිතයවල තියෙන්නේ. තමල්ලඟ පොතක් තියෙනවා. ওই පොතේ තියෙන ගානක් ගන්නලා කියහන්ක කියනවා ගන්නක් හදලා එකනේ නා ඉලක්කන් ටිකක් ගිය. තමම් බලනවා අනික් කියුම් දිහා බලවලා ඉන්නවා. කාලේ පෑයි. මේකට පැය කාලයක් යන ඉතින් හදලා ඉවර කරගන්න පුළුවන් මේ ඉලක්කන් ටික ගන්නලා ඔක්කොම කියලා කියන්න පුළුවන් ගාන හදන්න පුළුවන්. අනික් අය හදන ඒවායි අනික් අය අඩුපාඩු හොයලා ඉන්න තමාගේ ගාන එහෙම. පැයක් ගත වෙලා බැලුවා නම් හතර ගුණයක් කාලේ වැඩියෙන් තිබුණා වැඩි කියලා නැහැ. තමන් වැඩි අපරාදී අනුන් දිහා බලන් ගිහලා ඒකක් වගේ. මෙන්න අනුන්ගේ වැරදි හොයන්න යන සාකල් තමන්ගේ වැරදි වෙන්නේ. යම් දවසක සතර සතිපට්ඨානිය වැඩෙන්න නම් තමන් තමන්ගේ වැරදි දකින පුරුදු වෙන්න හැම මොහොතක් ගන්න. ඕක අත්තකින් සුරු මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරනවා කිව්වොත් මල් නැ හිතන්නේ මොකෙක් අතෝ කරලා කියලා මට කියන්නේ අනුන්ගේ ඇඟිලි ගහන සුරු අනුන් හදාන හදන තමන්ගේ එක කරගන්නේ නැති සුරු සතර සතිපට්ඨානිය යමෙක් වඩනවා කිව්වොත් ඒකට හේතු නැහැ නිවන් දකින්න ඕන නම් සතර සතිපට්ඨානිය වඩන අනුන්ගේ එක පැත්තකින්ම තියලා අනුන් හදාගත්තා අනුන්ගේ එක මගේ එක මං හදා ගන්නවා කියලා ලෝභයට ද්වේෂයට මෝහයට මගේ හිතවිලි ක්‍රියාවලන් කොයි කොයි මොහොතේ කොයි කොයි ආකාරයෙන්ද ඉන්නේ කියලා හොඳ මනසියෙන් ලබලාගෙන වහාම පහ කර දැම්මන. ඒක නිල දුන්නේ නැත්නම්. අන්න එතන සීලියත් වැඩිනවා සමාධියත් වැඩිනවා ප්‍රඥාවත් වැඩිනවා. ආර්ය මාර්ගය වැඩිනවා. මේකේ තේරුම් ගත්තාම අපි ඔබ තේරුම් කරගන්න පුළුවන්. දැන් මේ ලෞකික දියුණුවට ධර්ම දේශනා කර තිබේදී ධර්ම දේශනාව තුළ අමුතු එකක් නැහැ. සියලු දියුණුව සියලු අභිවෘද්ධිය සර්වාකාරයෙන් පරිපූර්ණ බුදුරන් වහන්සේගේ ධර්මයේ. මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිතයි, ව්‍යඤ්ජන සහිතයි සර්වාකාරයෙන් පරිපූර්ණයි. එහෙනම් බුදුරජාන් වහන්සේ තව කට්ටියව කරලා පුළුවන්ද මේ ලෝකෙ නෙමෙයි පරලෝකෙටයි පරලෝකෙ නෙමෙයි මෙලෝකෙටයි එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නිවනට අනිවාර්ය නෙමෙයි මේ ආදි වාසිය කොටසක් අලු කරන්න පුළුවන්ද මහණනි දක්නේ නොදකි මෙහෙම දේශනාවක් තියෙනවා කියලා එකන් ඉදිරි උත්තරේ දෙන්න තු බුදුරජාන් වහන්සේ වැඩි දක්නේ නොදකි මේ මොකද්ද කියුවේ දැන් කුතුහලයක් අවසලා ධර්ම දේශනා කරන එකත් බුදුරන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම රටාව සම්මිය ප්‍රයෝගය. ඒකෝර තමයි හිතට කාවදින්නේ. කී එක පාර උත්තරේ දුන්නාට වැඩින්නේ. අර තේරෙවිලා කියලා වෙලා හිටන් දවසක් ඉතින් නංග කියා දෙන්නේ නැතුව ඉන්න උත්තරේ. ඕක තෝර තෝර හැම එකාගෙම මොකද්ද මයික කොහොමද කියන්නේ? මේ ඕක බල බල දවසක් ඉතින් යනවා ආවදානේ හොඳටම වැඩි වෙලා. දැන් හරි ආසයි මේක අහගන්න. අන්න අර උත්තරේ දෙනකොට මහාලුගොර හිතේ කාවදිනවා වදිනවා. මෙන්න මේ වගේ දහම් පිපාසය ඇති වෙන්නේ. බුදුරන් වහන්සේ මාතෘකාවක් දීලා උත්තරේ දෙන්නේ නැතුව වදිනවා. අන්නේ මාස්කාව මහන්නේ දක්නේ නොදකි කිය ධර්මයක් තියෙනවාගේ වැඩිය. උත්තරේ දෙන්නේ නැතු. ඊට පස්සේ දවස් ගානක්දී මේකම හිතලා හිතලා මේක ලොකු වුණක වැටිනහම බුදුරන් වහන්සේගේ මෙව්වා සාමීනි ඔබ වහන්සේ පිළිසරණ කරන ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ පිළිසරණ අපි ශ්‍රාවකේ වශයෙන් අපි මග වඩා ගන්නවා. අපිට අනුකම්පා කරලා ඒක දේශනා කරන්න කියලා මෙහෙම ඉල්ලීමක් කළා. බුදුරන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මේ ආර්යෝ දකින්න දෙයක් තියෙනවා. මොනවද දකින්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ මුලයහපත් මැදයහපත් අගයහපත් අර්ථසහිතයි ව්‍යඤ්ජනසහිතයි සර්වාකාරයෙන් පරිපූර්ණයි. මේ කිසිම අඩුවක් නැහැ. මෙන්න මේක දකින්න. නොදකින්නේ මොකද්ද? ඒ දේශනා කරන ධර්මයේ මේ ටික වැඩි විස්තර තියෙන හැටි මේක අයින් කරමු. එතකොටයි හරියන්නේ. නැහැ නැ මේක මෙන්න මේ විස්තර ටික මදි මේකට මේ ටික එකතු කරමු. එතකොටයි මේ දේශනාව සම්පූර්ණ වෙන්නේ. මෙන්න මෙහෙම එකක් ඒක නෑ කියලා දකින්න. අඩු කරන්න වැඩි කරන්න එකක් ඒක නෑ. මෙන්න මේ ටික දක්නේ නොදකි කියන්නේ ඔන්න ඔකටයි කියලා වෙන්නේ. සියලු ආකාරයෙන් පරිපූර්ණයි නම් කාටවත් ඔබ විවේචනය කළා මේක මේක අදුයි මේක වැඩි කියලා අමුතු එකතු කරන්න හෝ අමුතුෙන් ඒකෙන් අහක් කරන්න හෝ දෙයක් නැහැ. ඒකේ සර්වාකාරයෙන් පරිපූර්ණව දකින්න. මෙන්න මේක දැකනම් බුදුරන් වහන්සේ මෙලොවට බණ කිව්වේ පරලොවටද බණ කිව්වේ ආදී විවේචන කරන්න වචනයක්වත් අපිට ගන්නවත් එකක් ඉතින් ඉතුරු වෙන්නේ නැහැ. සර්වාකාරයෙන් පරිපූර්ණ. එහෙනම් මෙලොව පරලොව නිවන් කියන සියලුම අභිවෘද්ධියෙන් පූර්ණයි බුදුදහම. හරියට තේරුම් ගෙන අනුගමනය කරන්නේ නැති නිසා අවශ්‍ය කරන හේතුඵල හටාව හරියාකාර ක්‍රියාත්මක වෙන විදිහක් නැති නිසා බුද්ධිලිය තැන් තැන් හිරවීම පිළිහිමොට භාජන වෙනවා. දැන් බුදුදහම තුල අමුතුයෙන් ලබා දීමට දියුණුව සඳහා කියලා අමුතු එකක් කරන්නවත් මේකෙන් දියුණු වෙන්න උඹලා මේ පරිලෝවත් අතල මෙලෝ දියුණු වෙන්න මෙලෝවත් අතල පරිලෝව දියුණු වෙන්න ඔක්කොම අතල නිවන් දකින්න මේ જાතිය බුදුරණාහන්සේ දේශනා කරලා නැහැ. බුදුරණාහන්සේ දේශනා කළේ මේ දියුණුව අභිවෘද්ධිය කියන එක ලැබෙන පුණ්‍ය ශක්තියක් තියෙනවා. ඒකේ අවශ්‍ය වෙන හේතුඵල නියමයක් තියෙනවා. මේ ධර්මයේ ධර්ම මාර්ගයේ ඒ සර්වාකාරයෙන් පූර්ණයි. ඒ මාර්ගය අනුගමනය කරන කෙනාට ඒ සියලු අභිවෘද්ධිය ලැබෙනවා. හැබැයි මොනතරම් සම්පත් ලැබුණත් සම්පත් මේ නිවනට බාධා නෙමෙයි. නිවනට බාධා වෙන්නේ මොකද්ද? සම්පත් කෙරෙහි තියෙන චන්දරාගය. සම්පත් නෙමෙයි බාධා. සම්පත් කෙරෙහි තියෙන චන්දරාගය නිවනට බාධා. ලෝකේ ලස්සන පේන එක නෙමෙයි බාධා. පේන ලස්සන කෙරෙහි බැඳෙන චන්දරාගය. මීරිය අධ ඇහෙන එක නෙමෙයි බාධාව. ඒකෙහි බැඳුණු චන්දරාගය. මනස වුණද ළඟට එන එක නෙමෙයි බාධාව. ඒකෙහි බැඳුණු චන්දරාගය. ගන්ධයකෙහි බැඳුණු චන්දරාගය. සහදේවල් හම්බින එක ඒක දැනෙන එක නෙමෙයි බාධාව. ඒ රසයේ බැඳුණු චන්දරාගය. පහස ඇඟට වැටෙන එක නෙමෙයි බාධාව. පහසට වැටෙන චන්දරාගය. චන්දරාගය දුරු කරගත්තාට සාගක්ෂයයි දේශක්ෂයයි මොහක්ෂයයි නිවන. සමාධියත් එතන ප්‍රඥාවත් එතන ඔක්කොම එතන. සීලියත් එතන. නමුත් අද වෙලා තියෙන්නේ ටික අක්කොම අහ කරලා චන්දරාගේ දැනගන්න කිව්ව චන්දරාගේ මොකද්ද චන්දරාගේ අයින් කරන්නේ කොහොමද ඒකෙන් නැති වුණා ලැබෙන නිරෝධිය නිවන කොච්චර වෙනවද ඒකට තියෙන චන්දරාගේ දුරු කරන මාර්ගය මොකද්ද කියලා මේක වෙන එක පැත්තකින් තියලා නානා ප්‍රකාර කටයුතු කරන්නයි කටයුතු නොකරන්නයි තියෙන දේ බහැගු ක්‍රියාවාදයක් හදාගෙන තියෙනවා ක්‍රියාවාදයේ බුදුදහම නෙමෙයි අද ක්‍රියාවාදය බුදුදහම කරන්න ගිහින් තමයි අරහවල් එක කරන්නේ කියලා පිළිගන්නවා නොකරන්නේ කියලා සීලවන්තය කරන්නේ කියලා දුසීලයි නේ හෝ ක්‍රියාවත් වලින් මිනිසු ලෝකමයින්ද යනවා ඊළඟ කරන්න බැරි දෙයක් කරන්න ගිහලා අමාරු වෙනවා. අපිට අමුතුවෙන් හිතන්න කිසිම දෙයක් නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන්ව ලේසියම පහතුම කරන්නේ. මම හිතන කියන කරන දේවල් ලෝභයට, ద్వේෂයට, මෝහයට හේතු වෙනවාද කියලා මනාව නුවණින් තීහුණුවණින් ඉඳලා බලලා. එකින් එක එකපාර එකපාර ගහින් ගිහින් ඉන්නේ ඔක්කොමයින් කරගන්න බැහැ. එක එක අනුක්‍රමයෙන් අනුපූර්ව ශික්ෂා පරිදි, අනුපූර්ව ක්‍රමානුකූලව. එකින් එක අයින් කරන්න පුළුවන් කෑල්ලෙන් කෑල්ල අයින් කරගෙන ගියා නම් ඔහු යන්නේ නිවන් මාර්ගය තුල. ඇයි ඒක මම එහෙම කරන්න හේතුව කියලා මූල ධර්මයේ දැකලා තියෙනවා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ අසාරයි. අසාර ලෝකවල චන්දරාගයෙන් හොදයි කියලා බැඳින්න එකක් නෙවෙයි. හැබැයි මේ ඉන්නකම් මැරෙනකම් මගේ මේ ජීවිතේ කොයිතාකල් ප්‍රයත්නක් තියනවද? පැවැත්ම තියෙන තාකල් නිකන් බොරුවට දුක් විඳින්න ඕනේ. සපල් කියලා හොයාගෙන චන්දරාගයෙන් මුලායෙන් පස්සේ ඉදවන්න ඕනේ. මම ওই දෙකේටම වැටෙන්නේ නැතුව ලැබෙන දෙයක් ලැබිච්චාවේ අතරතුරදී ඒ සඳහා ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු වෙන් වෙලා අවශ්‍ය කරන මාර්ගය වලා ගෙනියන්න මම කටයුතු කරගන්නවා කියන මෙතන හිටියා. එයාට ආරි මාර්ගය වැඩෙනවා, මෙලෝ සම්පත්තියක් ලැබෙනවා, පරලෝ සම්පත්තියක් තියෙනවා, තව යහට යන්න තිබුණොත් චන්දරාගයේ කෙලවරක වෙදිුණා නසුගතිය, බඹලවක් හෝ ලැබෙනවා, එක්ක දෙව්ලවක් හෝ ලැබෙනවා. නිවනින් අවසානයේ කෙලවරක් කරනවා. ඔය ටික ඔක්කොම කරගන්න. දැන් මෙච්චර වැදගත් ධර්මයක් තියෙදි මේ එක එක විදිහේ කැලි විවේචනය කර කර අරවාගේ අපි අමුතිය හොයන්න දෙයක් මේක ඇත්තෙම නැහැ. ඒ ටික නොකරන නිසා මේ ඔක්කොම ප්‍රාන්තික මත වෙලා තියෙනවා. අධ්‍යක්ීමක් මත වෙන්න විදිහක් නැහැ. සාර්ථකත්වයක් දකින්න විදිහක් නැහැ. මොකද හේතුව? තර්කවාද බුදුදහම කරගෙන. තර්කවාද තුලින් බුදුදහම වටහා ගන්න යනවා. ඒ නිසාම කරන්න බැරි අතක්කාවතේ ධර්මයක් තුළ තර්ක කරන්න ගිහිල්ලා මුලාවටපත් වෙනවා. තේරුම් ගන්න බැරි. මේ අපිට හොයන්න බලන්න කිසිම දෙයක් නැහැ. ලෝභකමයි තරහවයි මෝඩකමයි තේරුම් ගන්න බැරි. හිතෙන් කයෙන් වචනෙන් අපි අසුරු කරන වචනකින් මනස සිහියෙන් ඉන්නකොට මගේ මේ ලෝභ හිතවිල්ලක් මේ ලෝභ සහගත ක්‍රියාවක් මේ ලෝභ සහගත කතාවක් මේ දේශ සහගත හිතවිල්ලක් මේ දේශ සහගත ක්‍රියාවක් මේ දේශ සහගත කතාවක් පළමුව ලෝභ දේශ දෙකම හොයා ගන්න. ලෝභ දේශ දෙක නිසා බැඳුණු මෝහය නිසා තමයි අති සූක්ෂම නුවණ පහළ වෙන්නේ නැත්තේ. එහෙනම් පළමුවම අයින් කරගන්න කිව්වේ අවිජ්ජා දෝමනස දෙක. දැඩි ලෝභය සහ දැඩි බැඳීම. මෙන්න මේක දුරු කර ගැනීමට මනස හිිනුවණින් ඉඳලා දැඩි ලෝභයටයි දැඩි ද්වේෂයටයි හේතු වෙන්නා වූ යමක් ඇතනම් ඒ දොමනස් අවිජ්ජා දෝමනස කියන මේ දෙක ඉසෙලන් දුරු කරගන්න. ඔය දෙක නිසා බැඳුණු මෝහයක් තියෙනවා. ඔය දෙක දුරු කරගන්න මනස තීනුවණින් ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. තේරුම්ගෙන අත්හරින්න පුළුවන්. අන්න එහෙම අත්හරින්න යනකොට ඒ සංග වල බැඳුණු දැඩි මෝහය අත්හැරලා ගිය දාට තීක්ෂණ නුවණ පහළ කරන ඥානෙට හේතුකාරක ලබනවා. පසුතැවිලි හැදෙනවා. අන්න ඒකෙදි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. තීනුවණ පහළ වෙනවා. පූර්ව භාග නුවණ පළමුව පහළ වෙයි, මගෙන් යන පසුව පහළ වෙයි කියෝකයි. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඔච්චරයි. ඉතින් අපි විසින් කර යුතු අපි විසින්ම අපි අත්දැකිය යුතු අපේම චර්යාරතාවක් හැද ගහ ගන්න ප්‍රායෝගික ක්‍රම රටාවක් තමයි බුදුහාම. ධර්මයේ දැනගත්තා මාර්ගය එහෙම එකක්. ඉතින් උදේ යන හැම එකක් අපි නිච්චි නිනව නැතුව බුදුන් වැඳ වෙනවා කියලා හිටනවා. දිවිහාරින් එහාට යන්නේ නැහැ. බොමලු වතු ගාමේ දවස ගෙවනවා. ඉතින් ඕක කර කර හිටියට අපි වැඩි කරින්නේ නැහැ. අපි කොහෙද ඉඳලා තියෙන්නේ? පින් කරනවා කියලා අපි හිතවිලි මොකද ක්‍රියාව කොහෙද කතාව මොකද කියලා අපි හිතුවේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ බොමලුවේ හිටියට නිවන් දකින්න බෑ. විහාරේ උදයන් රැය වෙනකම් වැඳ වැඳ සුද්ධ කර කර හිටියට නිවන් දකින්න බෑ. පිළිමි අත ගගා හිටියට නිවන් දකින්න බෑ. කරන්න එපා කියනවා නෙමෙයි මේ කියන්නේ. ඒවා හොඳ වැඩ. හැබැයි අපි ජීවිතයේ ගෙවන්නේ ඒ තුල නෙමෙයි අපි. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් ගෝචර වෙන දේවල් අල්ලාගෙන ඕවට අනුකූලව හිත හිතා ඒවා පිළිබඳ ගෝචර කරගන්න ලෝකයා තුල එනෝයි කැකී රක්ෂා කරගෙන කටයුතු කරගෙන ඒ වගේ මේ ගහ ගැන ගනිමින් එක 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 හඬ හඬ වල වෙමින් තරංගකාරීකම් කරමින් මෙහෙම හදාගත්ත සංකර ජීවිත රටාවක් අපි ළඟ තියෙනවා. මෙන්න මේ අපේ ජීවිතයේ ඉබිකම් කරන්න ඕනේ. මම ජීවත් වෙන ජීවිතය කොහොම එකක්ද? බුදුදහම කියන්නේ ඒකයි. මම මේ ජීවත් වෙන ජීවිතය කොහොම එකක්ද? මම මේ කරගෙන යන්නේ වැඩ පිළිවෙලක බඳු එකක්ද? රාග සහගතද, ද්වේෂ සහගතද, මෝහ සහගතද? රාග සහගත එකයින් කරන්නේ පස්සේ ලෝභ සහගත ඉස්සෙල්ලායින් කරන්න පටන් ගන්න. රාග සහගත කොතන ඉඳන් අයින් කරගන්න අමාරුයි. ඉතින් ඒක තවත් එහාට ගියාම කරගන්න යනවා කියන්නේ. ඉතින් ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හරියට අයිතිද මම මේ කරන කියන්නේ මගේ වැඩ පිළිවෙල. ඔන්නේ වැඩ පිළිවෙල මනසේ සිහි කරගන්නකොට යාට සතිය වැඩෙනවා, නුවර වැඩෙනවා. එතන හිත පිහිටුවා ගත්තට පස්සේ එයාටම තේරෙන්න පටන් ගන්නවා මගේ චර්යා රටාව තුළ අසුද්ධ දේවල් කොච්චරද. මගේ දවසක් තුළ මම හිතපු හිතවිලි වල අසුද්ධ හිතවිලි කොච්චර තිබුණාද? මගේ කතා විලාසයෙන් තුළ අසුද්ධ කතා කොච්චර තිබුණාද? මයි ක්‍රියාකාලයේ ප්‍රති කලාපයේ තුල අසුද්ධ ක්‍රියා කොච්චර කෙරුණාද? මොනවා කොච්චර කෙරුණාද? දවසක් තුලේ වෙච්ච පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට තමන්ටම තේරුම් ගන්න පුළුවන් තමන් යොමු වෙලා හිටියනවා. අනේ මං හිතාගෙන හිටියන මම මොකුත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මගේ කොච්චර වැරදි සිද්ධ වෙනවද? අනේ තමන්ගේ හැඟවිච්ච දේ තමන්ට පේන්න පටන් ගන්නවා. ඔය ක්‍රමී අධ්‍යක්ෂේ නැති. ඔය ක්‍රමී තමා කෙරෙහි තමා විමර්ශනයක් නොකරපු කෙනෙකුට ගත් කරනම කියන්නේ මම කාටවත් කරදර ගන්න. මගෙන් කාටවත් කරදර යන්නේ. මම වැඩි කරන්නේ නැහැ. පව් කරන්නේ නැහැ. උත්තරේ ගහින් ගෙඩියෙන් හැදෙනා දරි පිළිගත. ආයෙත් ඉරි කතා කරන දෙයක් නේ. ඔක මනිච්ච අනිච්ච. මම ගල්ලන්න දෙයක් නෑ. එහෙම කිය කිය ඇටේ ඉන්න කරගෙන යන අනිකගේ අඟලක් අල්ලන්න වින්නයි. යන්නේ ඔක මනිච්චයි. කවුද අරන් යන්නේ? අරයිනගේ යකඩින්නයි උසගෙන ඉන්නා ඉන්නයි උසගෙන යන්නේ. අනිකාගේ වත්තෙන් අගලක් එහාට යකඩින්නේ ඇල්ල ඉන්න හිටවන්න මේ යන්නේ. කතාවක හිටින්නේ. ඕකම අනිච්ච. කවුද අරයිනේ? මැරෙනකෝ ඉන්නේ කවුද? එහෙම කීකත් යන මේ කතාව වෙලක් අල්ලගෙන අපි හිතාවිලා තින්නේ මේ කතාවක් කටපාඩම් කරගෙන වදන වදන් වෙලා කටපාඩම් කරගෙන ගාථාවක් ත්‍රිවිධ කටපාඩම් කරගෙන මේකෙන් නිවන් දකින්න. මේ නිවන් මාගේ නෙමෙයි ඔය. නිවන් මාගේ දැගෙන ගන්න ඔය එකක්වත් දැක ඇති අය නෙමෙයි අපි බුදුසහසෙන් නිවන් දැක ගන්න වැඩි පුතෝ. ඔය එකක්වත් ඉගෙන ගත්තේ නැති අය. හැබැයි තමා කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද හිතන්නේ මොකද්ද කියලා මනාරුවණේ ඉඳලා බලපුවායි. අන්න ඒකට තමන්ට තේරෙනවා මම නොදැන හිටියර ආවර්ජන නොකළ නිසා මට පෙරුන්නේ නැතුවා මිසක්. එක පැයත් වල මට රාග හිතිවි කොච්චර ආවද? ලෝභ හිතිවි කොච්චර ආවද? දූෂ්‍ය හිතිවි දේශ හිතිවි මට කොච්චර අතරින් පතර නැගුණාද? මුලාසහගත අදහස් මට කොච්චර නැගුණා? මෙන්න මෙහෙම පෙනෙන්න පටන් ගන්නවා. මම සුදනකීගේ හිතා හිටියර මගේ හිතවල තියෙන යා මන්නේ දන්නේ දැන්. බැලු බැලු එතන මොහොතක් මොහොතක් ගන්න මගේ හිතේ ආවේ අදහස් මේවන්නේ. අනේ බැලුවේ නැති නිසා නොපෙනී හිටපු කෙනාට බලන්න පටන් ගත්තා සල් ප්‍රගුණතාවයක් ලැබෙනවා තමාගේ හිත බලන්න. තමා තමා ගැන බලනවා කියන්නේ ඕන ඕකයි. මේ ටික බලන්න පුරුදු වෙන්න ඕනේ බෞද්ධත්වයේ කියන්නේ උතන. අනුන් හොයන කරන් අන්සු මාත්‍රයකට හිත දියන්න වෙපා මෙච්චර අනන්ත සංසාරේ අනාත වුනේත් අතලමංගනේ අනුන්ගේ වැරදි වැන්න ගිහිල්ලා නැහැ. අනුන් විවේචනය කරන්න ගිහිල්ලා නැහැ. ඒ නිසාමයි අපිට වැඩි හරියක් පෞසිද්ධ වෙලා තියෙන්නේ. තමා විමර්ශනය කරන ඕක පෙනී. යථාර්ථය මොකද්ද කියේ? මේ හැම වෙලෙම බලාපොරොත්තු වෙන මගේ අඩුපාඩු හොයාගෙන මම හැදෙනවා. අනික් කෙනාගේ අඩුපාඩු හොයන අනික් කෙනා හැදිය යුතුයි ධර්මයේ ඒකයි. හැබැයි කිය යුතු අවස්ථාවක් ඇතනම් ඔහුට කියන්න පුළුවන් අවස්ථාවක් ඒකත් හොඳ දෙයක්. හැබැයි ඒක අවවාද කිරීමක් නෙමෙයි දැනගන්න සලස්වීමක් මිසක්. ඔහුට ඇහෙන්න දැනෙන්න සලස්වීමක් මිසක් වෙන දෙයක් නෙමෙයි කියන තැන ඉඳලා ඉතිය කරන්න ඕනේ. ඉන් ඉහර කරන්න දෙයක් නැහැ ලෝකයට. ඉන් මෙතන තමා දූෂ්‍ය වෙන්නේ නැතුව තමා සුද්ධ වෙනකොට. අනේ යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය කියන විශේෂ කරනකොට ඥානීය බුදුන්පත් වෙනවා සතිය බුදුන්පත් වෙනවා කියන දේටපත් වෙනවා. අනේ ඉතින් අනිසිතෝද විහෙරද යන්නේ ඉතිරෙන් තොරව වාසය කරන්න තමන්. අනික් අය නෙමෙයි. නාචකින්චි ලෝකේ උපාදීයති ලෝකේ ආත්මාදී වශයෙන් කිසිවක් අල්ලන්නේ නැත ඇතර බලන කවුද තමා තමා කිව්වද එන ඒවා අපි බික විමුක කාය කායන පස්සේ මෙන්න මේ කායන පස්සේ නෑ බික වාසය කරනවා මෙන්න කායන වසනාව අද කායන පස්සේ නෑ මොකද කරන්නේ හදන්නේ කො ප්‍රතිපලේ කාටදී මොනවා හරි කටපාඩම් කරේනේ පිරිත කටපාඩම් කරන සතර සතිවට්ටාන සූත්‍රය මම දන්නවා මහා සතිපට්ඨාන සූත්‍රය වල උල්ලේ නගර කීය හැකි ඉතින් ඕවා කී කී ඉන්නවා මිසක් ඔය පඬිත වේදී මානිය දරාගෙන කො තමන් ගැන හිව්වා ඔය එක පාලි පදයක්වත් ඉගෙන ගන්න ඕනේ නෑ නිවන් දකින්න. අමුතුවෙන් ඉගෙන ගිහින් විශ්වවිද්‍යාලය යන්නවත් අටේ පන්තිවලත් යන්න වෙද්දී දෙකේ පන්තිවලත් යන්න ඕනේ නෑ නිවන් දකින්න. පොතෙන් ගිහ මහ විශ්වවිද්‍යාලේ ගිය කම තමන්ගේ වැරද්ද හොයුවේ නැති නිසා තමන් කරන්න කියන්නේ හිතන්නේ මොනවද කියලා තමන් තමයි තේරෙන්නේ. ඔය එක පන්තිවලට ගියේ නැතුව ගෙදර ඔයලා පිළි හිටු අම්මා නීට පුළුවන් වයසට ගියත් කමන්නේ. අනේ මෙච්චර කල් කරුවාදී මම කොරන දෙයක් නෙන්නේ දන්නේ කාලේ කිරිච්චා. යම් කිසි ලෝභ සහගත තරහ සහගත දෙයක් කරනවා නම් මෝඩ වැඩ කරනවා නම් ඒවා අත්හැරිය යුතුයි. එතනයි සැනසුම තියෙන්නේ. එතනයි සුද්ධතාවය තියෙන්නේ. අනුන්ගේව අනුන් අත්හරගන්න මගේ එක මං අත්හරගත යුතුයි. එහෙනම් මං දැන් පටන් බලනවා මං හිතන දේවල් තුලේ බැරිලා හරි ලෝභ සහගත හිතන වෙලාවක් තියෙනවා. මම කියන කතාවක් කරනකොට ද්වේෂ සහගත නැගෙන කතාවක් එහෙම තියෙනවා. මුලා සහගතයේදී මං කරන වැඩ පිළක් වැඩක් නැති ඒවා කරනවා. මම ඒ මනසින් ඉඳලා මං හසුරුව ගන්න ඕන එක හිතාගත්තා. එකම ඉගෙනීමක්වත් නැහැ එකේ පන්තිරවත් යන්න අවශ්‍යතාවෙන්නේ ඔය ටික තේරුම් ගන්න නුවණ ඔක්කොම තියෙනවා හැබැයි අවධානය යොමු කරගත්තා නම් තමන්ට තේරෙනවා නිවන් මාර්ගය ඔන්න නිවන් මාර්ගය සුද්ධ වෙනවා ඔන්න ඔය ටික පටන් ගෙන ආරම්භ කරලා හැඟවිලා තිබිච්ච කරුණු මතුවෙවි එන්න පටන් ගන්නවා ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ ඔය ටික තේරුම් ගත්තාම ආර්ය මාර්ගය තෝරා ගන්න ඉතින් ආර්ය මාර්ගය කියන්නේ දැන් අපිටම තේරෙනවා යම්මගක් ඇසුරු කරනකොට රාගක් හේවෙන බව පේනවා නම් ද්වේෂක් හේ බව වෙන බව පේනවා නම් මෝහක් හේවෙන බව පේනවා නම් ඒ නිවන් මඟ කියලා තේරුම් ගන්න බුදු මඟ කියලා තේරුම් ගන්න කියලා බුද්ධාන් වහන්සේ ගෝතමී කියන සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කළා. ඒලා ඉතින් ඔතින් තමන්te තේරුම් ගන්න එක තමන් ළඟ තියෙන එකක් මිසක් නිවන් මඟ තමන් ළඟ තියෙන අනු ඉගෙන ගන්න එකක් නොවන්. තමා කෙරෙහි මනා නුවණකින් ඉඳලා මනා සිහිනුවණින් යුක්තව අවධානයකින් ඉඳලා තමන් කරන කියන හිතන දේවල් පිළිබඳ විමර්ශනයක් කරලා රාගයේද ද්වේෂයේද මෝහයේද හිනේවා අයින් කරන්න. ඒ ක්‍රමයේ රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත හේතු වෙන බව පේන්නේ නැද්ද යම් මගක් ඇසුරු කරන රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත වෙන බව පේනා ඒක නිවන් මාර්ගය කියලා බුදුරන් වහන්සේ දේශනා කළා නම් ඕක නිවන් මාර්ගය නෙමෙයි ඕක අහක් කළා ඒ රාග දේශ මොහ අයින් කරලා ඔය ක්‍රමයේ අයින් කරලා වෙන ක්‍රමයකින් කරන්න කිව්ව පුළුවන් ද කරන්න කො රාග දේශ මොහ අයින් කරනකොට ඉගෙනගෙන නිවන් දකින්න පුළුවන්ද පාලි ඉගෙනගෙන නිවන් දකින්න පුළුවන්ද ව්‍යාකරණය කිරීමෙන් නිවන් දකින්න පුළුවන්ද? යකෝ මා ඒ ලෝකේ තියෙන එක්තරා විදිහක අතිපණ්ඩිතකම්. ඒවන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් තමා තමාගේ රාග දේශ මොහ වෙනවා කියලා බලලා ඒ වගේ හිත විදි ක්‍රියාවත් අත්හරින් කලිරු කරගන්න ඕනේ. අපිට මේ බලාපොරොත්තු තව විශේෂ දේශනා ආනාපාන සති ඵලන දේශනාවක් තිබුණා. ඒවට අවශ්‍ය වෙන පසුතලයේ තමයි මේ අනික් අනික් අතුරු දේශනාවලින් ඔය එන්නේ. ඒ වගේ මතක නැහැ නම් එහෙම ආනාපාන සති භාවනා හොයාගන්න බෑ. ඒකයි මේ කල්තිය ඔය කොහොම විග්‍රහ කරලා දෙන්නේ අවශ්‍ය දහම් පසුතලයේ. ඔතෙන්ට ආවට පස්සේ තමයි ආනාපාන සති භාවනා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීම ඊළඟ හැකියාව ලැබෙන්නේ. අපි ඊළඟට ඒක සුසු අවස්ථාවේ මේ භාවනා ගැන විස්තර ගමු. දවසේ උදේ කාලේ දවල් කාලයේ තුල දානමාන පූජා සත්කාර සිදු කරන අවස්ථාව ලැබිලා ඇවිත් තියෙන්නේ. ඒ නිසා අපි හේතුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර කර මහා සංඝරත්නේ මහා ගුණ රුවින් නිර්මිත වැඩ සිඳිනවා සමානව ගෞරව සිත් ඇති කරේනේ. ඒ අග්‍රශේෂ මහා වන්දනාමාන පූජා සත්කාර සිද්ධ කරලා ඊට පස්සේ අපි ඉදිරි කටයුතු ආරම්භ කරමු. සෑම සිල් දිනකට යහපතක්.
ඒ පුද පූජාවන් අතරින් මේ පුද පූජාවන් අතරින් මේ සෝදානම් වෙලා පිළිකර සහිත ඒ සියලු පූජාවන්